අද දෙදස් විසියකේ ඔක්තෝබර් 10 වෙනි ඉරිදා අපි මේ හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ 59 වෙනි ආධුනික පිරිස සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහනට. වැඩසටහන සඳහා නිස්සන්න වාණි නියෝජනය කරමින් මේ ධර්ම සභාවට වැඩම කර සිටින නම කියන්න අවසරයි ගෞරවනීය හෝමගම දම්කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මම පාද නමස්කාරයෙන් යුතුව මේ ධර්ම සභාවට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සඳහා Zoom තාක්ෂණය හරහා Mixella තාක්ෂණය හරහා සම්බන්ධ වෙන හැම දෙනාමත් මම ගෞරවණීය ධර්ම සභාවට පිළිගන්නවා. අපේ වැඩසටහනේ මුල් අදියර විදිහට අපිට අනුකම්පාවෙන් සුදුසු අනුශාසනාවක් පවත්වන විදිහට මම පාද නමස්කාරයෙන් යුතුව ගෞරවනීය ස්වාමින් වහන්සේකින් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සචේ නරේසි අත්තානං කංසෝ උපහතෝ යතා ඒස පත්තෝ සිනිබ්බානං සාරම්භෝතේ නවිජ්ජතිති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදිහට මේ සතියකට වරක් හමු වෙන හමුවීමක් එක තමයි ඉන්නේ. ඉතින් ඒ හමුවීමේදී අපි බලමු යම් කිසි පැහැදිලි කිරීමක් කරගෙන ඒ වැඩසටහන ඉදිරියට යන්න. ඉතින් අපි බැලුවොත් යම් කිසි උපමාවක් ආශ්‍රයෙන් පොඩි කතාවක් කියන්න බැලුවොත් අපිට දකින්න ලැබෙනවා අන්න ලෝහ භාණ්ඩයකට අපි ප්‍රහාරයක් එල්ල කරාම යම් කිසි තට්ටුවක් දැම්මහම ඒක බොහොම ප්‍රතිරාව නගනවා. දැන් සිංගින් බෝල් කියලා කියනවා, එහෙම නැත්නම් සරසුලක් කියලා කියනවා. ඔයගේ දේවල් වලට අපි පොඩි කම්පනයක් දුන්නහම ඒ කම්පනයේ නැවත නැවත ප්‍රතිරාව නැගීමක් මේ භාණ්ඩය විසින් සිද්ධ කරනවා. ඒක සමහර විට කනට මිහිරි වෙන්නත් පුළුවන්, අමිහිරි වෙන්නත් පුළුවන්. ඒ විදිහේ නැවත නැවත ප්‍රතිරාව නැගීමක්, නැවත නැවත ප්‍රතික්‍රියා දැක්වීමක් ඒ භාජනය විසින් සිද්ධ කරනවා. ඉතින් මගේ ළඟත් තියෙනවා මම ওই සතිපාසල් වැඩසටහන් වලට එහෙම නිතර පාවිච්චි කරන සිංගින් බෝල් එකක්. අන්න ඒකටත් එකවරක් සද්ද කරාම අන්න එයා මොකද කරන්නේ, නැවත නැවත ප්‍රතිරාව නගවනවා. නැවත නැවත ප්‍රතිරාවයක් ඇති කරනවා. අපි එහෙම ප්‍රතිරාවයක් අහලා බලමු, එහෙම සද්දයක් දාලා බලමු කොහොමද එයාගේ ප්‍රතික්‍රියාව, එයාගේ ප්‍රතිචාරය කියලා. ඔය ආකාරයෙන් ප්‍රතික්‍රියාවක් ප්‍රතිචාරයක් දක්වනවා. එතකොට මේ විදිහ ලෝහ භාණ්ඩයකට අන්න අපි යම් කිසි කම්පනයක් සද්දයක් ඇති කරාම ඒක නැවත නැවත අපිට මේ රාවේ ප්‍රතිරාවේ දැක්වීමක් සිද්ධ කරනවා. එතකොට ඔන්න ඔය වගේ ස්වභාවයක් අපේ හිත තුළත් තියෙනවා. අපේ හිතවලටත් මොනවා හරි කම්පනයක් අහම අන්න ඒකෙන් නැවත නැවත ප්‍රතිරාව නැගීමක්, නැවත නැවත කතන්දර ගෙතීමක්, නැවත නැවත ක්‍රියා වචන ඉදිරිපත් වීමක් තියෙනවා. මොනවද මේ කම්පන කියලා බැලුවොත් අන්න ඇහැට රූප පේන්න පුළුවන්, කනට ශබ්ද ඇහෙන්න පුළුවන්, එහෙම නැත්නම් නහයට ගඳ සුවඳ දැනෙන්න පුළුවන්, දිවට රස දැනෙන්න පුළුවන්, මේ කයට ස්පර්ශ දැනෙන්න පුළුවන්, ඒ වගේම හිතට හිතවිලි එන්න පුළුවන්. ඔන්න ඔය 6 දොරෙන් එන දේවල් වලට මේ අපේ හිත රාව ප්‍රතිරාව දැක්වීමක් සිද්ධ කරනවා. හැම දෙයකම නෙමෙයි, අන්න එක දෙයක් ඉඳලා හිටලා අල්ලගෙන ඒක අනුව සෑහෙන රාවයක් ප්‍රතිරාවයක් දක්වන්න උත්සාහ කරනවා. මේ විදිහට ශබ්ද නගනවා, මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. ඒක සමහර විට වටපිටාවේ ඉන්න කට්ටිය දක්වා ගමන් කරනවා. මේ විදිහට හිත ඇතුලෙන් නැගෙන ප්‍රතික්‍රියාව, හිත ඇතුලෙන් නැගෙන අන්න සද්දේ. ඉතින් ඕක අපිට නිතර නිතර හැමදාම අපේ ජීවිතේ වුණත් අඳුන ගන්න පුළුවන් දෙයක්. කෙනෙක් මොනවා හරි කිව්වොත් කෙනෙක්ගේ යම් සිදුවීමක් දකින්න ලැබුණොත් අන්න අපිට තේරෙනවා අර කමෙන්ට්‍රි එකක් යනවා වගේ ලොකු කතන්දරයක් ගෙතිගෙන 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 එනවා. මේ කතන්දරයේ ඔස්සේ සමහර විට අපි වචන එහෙම නැත්නම් ක්‍රියා සිද්ධ කරනවා. තව තව මේක ගොඩ නැගීමක් සිද්ධ කරනවා. අන්න අර හරියට නිකන් ලෝහ භාණ්ඩයකට අපි කම්පනයක් දුන්නාම එයා රාව ප්‍රතිරාව කරනවා වගේ තමයි. ඒ විදිහේ ප්‍රතික්‍රියාවක් අපිට දකින්න පුළුවන්. එන්න ඔතන මේ හිත තුල තියෙන ස්වභාවය තමයි කියන්නේ. මේ විදිහට වටපිටාවෙන් එන අරමුණු, අර හය දොරෙන් එන අරමුණු හේතුවෙන් මේ හිත නැවත නැවත ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න පෙළඹෙනවා. එතකොට අපි හිතමු අන්න අපිට දක්නට ලැබෙනවා කෙනෙක් මොනවා හරි කතාවක වෙදිලා ඉන්නවා තව කෙනෙක් එක්ක. එතකොට අපිට මේකේ කතාව කනින් කොනෙන් ටිකක් ටිකක් ඇහෙන්නත් පුළුවන්. එතකොට අපි හිතනවා මොකද්ද මේ මං ගැනද දන්නේ කතා වෙන්නේ මේ මටද දන්නේ මේ විදියට විහිළුතාලු කරන්නේ කියලා. අන්න අරකේම එලිලා 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 හොඳ අවධානයෙන් සමහර විට ඒ පැත්තම අහගෙන ඉන්න උත්සාහයක් ගන්නවා. එතකොට සමහර විට මේ මිනිස්සු මේ වෙන දෙයක් කතා කරන්නේ. සමහර විට මේ මිනිස්සු මේ කෙනාට අදාළ නැති දෙයක් කතා කරන්නේ. නමුත් අන්න අපේ රාව ප්‍රතිරාව නැගීමක් සිද්ධ වෙනවා. මේ විදියට අදාළම නැති දෙයකට උනත් අපි ඒක කල්පනා කරලා හිතලා යම්කිසි රාවයක් ප්‍රතිරාවයක් හදාගන්න උත්සාහයක් ගන්නවා. ඉතින් ඇත්තටම විමසලා බැලුවොත් සමහර විට මේ මිනිස්සු වෙන දෙයක් කතා බහ කරලා තියෙනවා. මේ විදිහට මං ගැන දෝප දූප දන්නේ නැහැ, මං ගැන දන්නේ නැහැ, මෙහිනා වෙන්නේ කියලා හිතුවට ඉතින් බලනකොට වෙන දෙයක් තමයි කතා බහ කරලා තියෙන්නේ. ඉතින් ඔයගේ කට්ටියගේ අදහස තමයි අන තමුන්ගේ වටේ තමයි මේ මුළු ලෝකෙම කැරකෙන්නේ කියන අදහසෙන් ඉන්නේ. මේ වටපිටාව වෙන සිදුවීම් ඔක්කොම මේ පුද්ගලයෝ කටකතු කරන්නේ ඔක්කොම මට එරෙහිව නැත්තම් මට පක්ෂව මාර මුණු කරගෙන තමයි මේ සියල්ල මෙහෙය වෙන්නේ මෙහෙය වන්නේ කියලා තමයි මේ තැනත්ගේ අදහස. මුළු ලෝකෙම මෙයාගේ වටේ කැරකෙනවා කියන අදහසින් තමයි ඉන්නේ. එතකොට මම ඉස්සර වැඩ කරපු තැන කට්ටියටත් ඔය වගේ ප්‍රශ්නයක් තියුණා. ඒගොල්ලොත් හිතාගෙන ඉන්නවා මේ ලෝකෙ කැරකෙන්නේ කම්පැනි වටේ කියලා. එතකොට දැන් අවුරුදු ගණනාවක් වැඩ කරලා මේ විදියට අයින් වෙලා එනකොට හදිස්සියෙම ඉතින් හිතුවේ මේ කවුරු හරි කම්පිටිටර් කෙනෙක් ගාවට යනවා කියලා. මේ වගේම වෙන කම්පැනි එක තනතුරකට යනවා ගිහිල්ලා මේකේ තියෙන රහසුත් ඒකට දෙයිද දන්නේ නැහැ කියන භීතිකාවක් ඒ කට්ටියට ඇවිල්ලා තියුණා. ඉතින් මම ඒගොල්ලන්ට කියනවා මොකද්ද මේ පොළොව වටේ නෙමෙයි ඉර කැරකෙන්නේ. ඒ වෙනුවට ඉර වටේ තමයි පොළොව කැරකෙන්නේ. ඒක නිසා මේ ආයතනේ වටේ නෙමෙයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. මේක ඒ විදිහට අරගන්න ඕනේ නෑ. මේ ආයතනේ ප්‍රමුඛ කරගෙන නෙමෙයි මේ සියල්ලේ මේ ලෝකේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් ඒ අදහස ඔළුවට දාගන්න කියන වගේ මතවාදයක් මං ඉදිරිපත් කර. අන්න මොහිතනවා මුළු ලෝකෙම මේක වටේ කැරකෙනවා කියලා. මුළු ලෝකෙම මේ වෙන සිදුවීම් මේ මට අදාළ ඒවා මට තමයි කරේ, මම නිසා තමයි මේ සිද්ධ වුනේ කියලා අන්න අමුතු අදහසක් අරගෙන ඉන්නවා. ඒ අරගෙන ඉතින් ඔන්න ඉතින් ප්‍රතික්‍රියා දක්වනවා. අර විදියට රාව ප්‍රතිරාව දක්වනවා. ඉතින් කවදාවත් ඉවර නොවන ප්‍රතික්‍රියාවක් තමයි ඔය තියෙන්නේ. කවදාවත් අහවර නොවන ප්‍රතික්‍රියාවක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රතික්‍රියා දක්වන ලෝකෙක අපි ජීවත් වෙනකොට අන්න අපිටත් ඒ විදිහේ ගැටලු ප්‍රශ්න සමහර විට ඇමිනිලා එන්න පුළුවන්. මතුවලා එන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේකේ සමබරතාවයක් හොයාගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. සමහර විට කෙනෙක් ඇත්තටම අපි ගැන කතා කරනවා වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද ඒ වගේ දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ? සමහර විට ඇත්තටම අපිට උසුළු විසුළු කරනවා වෙන්න පුළුවන්. කොහොමද ඒ වගේ දෙයකට අපි ප්‍රතික්‍රියා කරන්නේ කියන ප්‍රශ්නයක් අපි තුල තියෙනවානේ. සාමාන්‍යයෙන් කෙනෙක් අපිට උසුළු විසුළු කරනවා නම්, තව කෙනෙක් එකතු වෙලා අපි ගැන කතා කරනවා නම්, ඒක අපිට බොහොම හිතරි දෝන දෙයක්. නමුත් ඇත්තටම ඉස්සරවට ඇමිනි ඇමිනි යන ස්වභාවේ තියුණත් දැන් එහෙම දෙයක් තේරුණොත් තව ටිකක් අවධානය වෙන දිහාවකටම යොමු කරන්න පුළුවන්ද කියලා බලනවා. අර විදිහට දැන් මං ගැනම තමයි කතා කරන්න කියලා හිතුණත් එතකොට අන්න ඒ අවධානය පොඩ්ඩක් ඒක ඇහෙන්න නැති විදිහට ඉන්න පුළුවන්ද කියලා බලනවා. අර ඇස් ඇත්තේ අන්ධෙක් වගේ කියලා ඒ මහා කච්චායන ස්වාමීන් වහන්සේ කියනවානේ. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට අර ඇහුණා ඇහිගෙන ආවා ඒක පස්සේ එළවන්නේ නැතුව අනේ ඒක ඇහුන් නෑ වගේ ඉන්නවා. එතකොට ආපදාවක් හරදරයක් අපිට එනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. අර විදියට ඇහුනේ නැත්තම් අර කී විදියට හිතේ රාව ප්‍රතිරාව නැගීමක් සිද්ධ වෙනවද? හිතේ අර විදියට නිම්නාදයක් එනවද? එහෙම කම්පනයක් එන්නේ නැහැ. සමහර විට කම්පනයක් එන්න පුළුවන් අයියෝ අහගෙන තියුනේ මොනව කවද්ද දන්නේ නැහැ කියලා. නමුත් ඒ පරණ පුරුද්දනේ. පරණ කම්පණේනේ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් අවධානය වෙනතකට යොමු කළා තියුණා නම් පොඩ්ඩක් ඒකෙන් අර වෙන දෙයක් පිළිබඳ අවධානයක් යොමු කළා තියුණා නම් එතකොට අර විදිහේ වෙහෙසක් පීඩාවක් අපේ හිතට නැගෙන්නෙත් නැති වෙන්න පුළුවන්. අන්න එතකොට මේ තනත්තාගේ මේ විදිහේ චරිත ස්වභාවයේ වෙනසක් සිද්ධ වෙන්න ඒක හේතු කාරණා වෙන්න පුළුවන්. දැන් මට හරි ලස්සන දෙයක් පහුගිය දවසක දකින්න ලැබුණා. අන්න රවිනීද පූ කියන කතාවක්. මොකද්ද කියනවා? කෙනෙක්ට ඔබ මොනවා හරි කියනකොට ඔබ කියන දේ එයා අහගෙන ඉන්නේ නැති බව පෙනෙනවා නම් හිතන්න එපා මේ ඔබ ගැන මොකක් හරි තරහකින් ඔබට එරෙහිව වැඩ කටයුතු කරමින් තමයි මේ දැනත්ත මේ විදිහට හැසිරෙන්නේ කියලා. ඒ වෙනුවට හිතන්න එයාගේ කනේ මොනවා හරි කලාඳුරු ටිකක් හිර වෙලා ඇති. ඒකයි ඔය ඔය විදිහට මේ අවධානයක් නැතුව ඉන්නේ, සිහියක් නැතුව ඉන්නේ. ඒකින්ද ඒක එහෙම තමුන් වටා දෝලණය වෙන දෙයක්, තමුන් වටා හැදින දෙයක් විදිහට ගන්න එපා කියලා සඳහන් කරනවා. අර විදිහට කනේ කලාඳුරු ටිකක් හිර වෙලා තමයි මෙයා මේ hina වෙන්නේ නැත්තේ. මෙයා මේ මං කියන දේ අහන්නේ නැත්තේ. මෙයා මේ මට අවධානයක් දෙන්නේ නැත්තේ කියලා පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න කියලා කියනවා. එතකොට අර විදිහට අපි හිතුවට මේ වටපිටාවේ කට්ටිය මට එරෙහිව මාම කියන දේ අහන්න කැමති නැහැ. ඔය වගේ හිතුවට මොකද ඒගොල්ලන්ටත් එක එක ප්‍රශ්න තියෙනවා. මොකද ඒගොල්ලොන්ගේ හිතේ ওই විදිහට අන නාද නිම්නාද පැතිරෙනවා. ඒ පැතිරෙනකොට සමහර විට ඒගොල්ලෝ නොදැනීම අන්න යම්කිසි මුලාවකටපත් වෙනවා. එතකොට ඒක අපි අරමුණු කොට යන දෙයක් නෙමෙයි. මට ගොඩා කාලේ මතකයි මගේ යාළුවෙක් ඉන්නවා හැමදාම ගෙදර එනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා හැමදාම ගුවට ඉතින් සතිය දවස් දෙක තුනක් වගේ එනවා. ඇවිල්ලා ඉතින් පැය දෙක තුනක් ගත කරනවා. දැන් මේ මිනිස්සයාම මට වෙන වැඩක් දෙන්නත් බෑ. ඉතින් මමත් ගිහිල්ලා වාඩි වෙනවා. ඊට පස්සේ අර දෙතන තියෙනවා පත්තරයක්. පත්තරේ අරගන්නවා. පත්තරේ අරගෙන ඒක කියෝ කියෝ ඉන්නවා දැන්. ඒතෝ දැන් අතනින් යන්නත් බෑ. කියන දෙයක් ඇහෙන්නෙත් නෑ. ඒ වගේම මෙතනත් අර විදිහට පත්තර කියෝ කියෝ ඉන්නවා. ඉතින් ඔය එක දිහා බලාගෙන ඉඳලා පණ එපා වෙන වැඩක් තමයි ඕක. එතකොට ඇවිල්ලා අර විදියට පත්තර බල බල ඉන්නවා. වැඩි අවධානයක් නැහැ. ඉතින් ඒ වගේ කට්ටියට ඇතරම තියෙන්නේ මේ ඒගොල්ලොන්ගේ ගැන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒගොල්ලන්ගේ ගැටලුවක් තියෙන්නේ. අර විදියට කනේ පොඩ්ඩක් කලාඳුරු ටිකක් හිර වෙලා. ඔය සමහර කෙනෙක් ඔය වැරදි කරා කියලා අපි දැඩි ලෙස ගත්තට සමහර විට ඒගොල්ලන්ට අමතක වීමක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් අතපසු වීමක් වෙන්න පුළුවන්. ඉතින් කියනවා මේ අර කෙනෙක්ට චෝදනා කරන්න කලින් හිතලා බලන්න මෙන්න මේ චෝදනාව නගන්න මම සුදුස්සෙද්ද කියනවා. අන්න පළවෙනි ගල ගහන්න ඉදිරිපත් වෙන්න එහෙනම් මේ වගේ වරදක් නොකරපු කෙනෙක් කියලා කියනවා. අන්න එයා ඇවිල්ලා පළවෙනි ගණ ගහන්නකෝ. ඊට පස්සේ ඉතුරු ටික ඉබේම සිද්ධ වෙයි. ඉතින් මේ පළවෙනි ගල ගහන්න කවුද සුදුස්සා? එහෙම සුදුස්සෙක් ඉන්නවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද හැමෝටම ඒ මනුස්සත්වේ නාමෙන් විවිධ අඩුපාඩු ඇවිල්ලා තියෙනවා. කෙනෙක් කියනවා නම් මට මෙහෙම අඩුපාඩුවක් නැහැ, වෙන කෙනෙක්ට චෝදනා කරනවා නම් මෙයාට තමයි මේ විදිහ අඩුපාඩුවක් තියෙන්නේ කියලා. අන්න ඒකෙම ප්‍රතිවිරුද්ධ දේ තමයි ගොඩක් වෙලාවට සත්‍ය වෙන්නේ. අපි හිතමු කෙනෙක් කියනවා නම් මේ තැනත්ත තරහ ගන්නවා කියලා යම්කිසි චෝදනාවක් නගනවා නම් ඒ චෝදනාව නගන පුද්ගලයා දිහාවට අපි කණ්ණාඩියක් එල්ල කරලා බලනවා. කවුද ඇත්තටම තරහ ගන්නේ කියලා. ඊළඟට බලනවා මේ කිසි සදාචාරයක් නැහැ කියලා සමහර විට වටපිටාවගෙන ඉන්න බයිනෝ. ඒ බයිනෝකට අන්න ඒ බණින තැනත් දිහාවට මේ වචන ටිකම දාලා බලනවා. ඊට පස්සේ කියනවා සමහර කෙනෙක් මම නම් ওই වැඩි ලොකු ලොකු දේවල් වලට කැමති නැහැ. මම කැමති බොහොම සුළු දේවල් වලින් යපිලා ඉන්න කියලා කියනවා. නමුත් මේ කියන ප්‍රකාශය තුළම මට නම් අමුතුම විදිහ හාස්‍යයක් පේනවා. මොකද අර සමහරලාට පොඩ්ඩ ඇනල බැලුවාම අන්න තියෙනවා පොඩි කැමැත්තක්. එපා කියන්නේ මේ අත දික් කරගෙන. අනේ මට නම් එපා, එපා කිය කිය මේ අත දික් කරනවා. අනේ ඉතින් බැලුවාම ඉතින් අතට තියුණ මුළු මල්ලම අරගෙන තමයි වැඩ කටයුතු වෙලා තියෙන්නේ. ඔය විදිහේ විකාර තමයි අපි තුල තියෙන්නේ. ඔය විදිහේ රාව ප්‍රතිරාව තමයි අපි තුල තියෙන්නේ. ඉතින් මේ රාව ප්‍රතිරාව වලට අසු වෙමින් මෙසේ කල්ගත කරනකොට ඉතින් බොහෝ විට වෙහෙසක්, පීඩාවක් ගැළපිලා එනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ රාවයක් ප්‍රතිරාවයක් පිළිබඳ කතන්දරයක් තමයි අදත් අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මම ඉදිරියෙන් තියාගත්ත ගාථාවේ හා සම්බන්ධ කතාවත් ඒ වගේ දෙයක්. එතකොට මොකද්ද මේ කතාව? කුණ්ඩධාන කියන යම්කිසි තෙරුන් වහන්සේ කෙනෙක් පිළිබඳ, ඒ භික්ෂූන් වහන්සේ කෙනෙක් පිළිබඳ කතාවක් තමයි මේක. එතකොට මේ හාමුදුරුවෝ අන්න පැවිදිකම් බොහෝම හොඳින් කරපු කෙනෙක් කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. එතන මේ ධම්මපදේ ගාථාවක් තමයි මම අර ඉදිරියෙන් තිබ්බේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ විදිහට පැවිදිකම් කරන කාලේ, මේ විදිහට කටයුතු කරන කාලේ, බුදුරජාණන් වහන්සේත් වැඩවෙසෙනේ කාලේ අමුතු විදිහේ සිදුවීමක් සිද්ධ වෙනවා. මොකද්ද මේ සිදුවීම? මේ හාමුදුරෝ යන එන තැන් අර හේමෙහෙ තියනවනේ, ඒ පිටිපස්සෙන් ගෑනු කෙනෙක් එනවා. හැම වෙලේම ගෑණියෙක් පස්සෙන් වැටලා ඉන්නවා. එතකොට කුටිය ඇතුළට ගියත් ඔන්න ගෑණිත් ඇතුළට යනවා පේනවා. ඊට පස්සේ පින්ඩපාතේ ගියත් ඔන්න ගෑණි පිටිපස්සෙන් යනවා පේනවා. ඉතින් මේක මිනිස්සුන්ට දැකලා මේ හාමුදුරුවන්ට, ආ හාමුදුරුවනේ පළවෙනි මේ හැන්ද, ඔබ වහන්සේට දෙවෙනි හැන්ද අර පිටිපස්සෙන් එන එක්කෙනාටද කිය කිය විමසනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බලනවා මේ කද් ගැනද මේ කියන්නේ. නමුත් හොයාගන්න විදිහක් නැහැ. ඉතින් ওই විදිහට නින්දා අපහාස ලබනවා. ඊට පස්සේ වටපිට ඉන්න ස්වාමීන් වහන්සේලාත් මේවා දැකලා, මේවා ආරංචි වෙලා, අනේ ස්වාමීන් වහන්සේලාත් මේ හාමුදුරුවොත් එක්ක වැඩි ආශ්‍රය කරන්න කැමති නැහැ. මොකද හේතුව? මෙයා මේ විදිහට දුස්සීල කෙනෙක්. මෙයා මේ විදිහට පැවිද්දට නොගැලපෙන දේවල් කරන කෙනෙක් කියන අදහසින් තමයි ගොඩක් වෙලාවට මේ වටපිටාවේ ඉන්න පිරිසත් මේ ස්වාමීන් වහන්සේට ප්‍රතිචාර දක්වන්නේ. අර විදියට මිනිස්සුන්ගෙනුත් ගැරහීම් ලබනවා. පින්ඩපාත හැඳි දෙකක් බෙදනකන් ඉඳියොත් පළවෙනි හැන්ද ඔබ වහන්සේට, දෙවෙනි හැන්ද කාටද කියලා අන්න ප්‍රශ්න නැගීමක් සිද්ධ කරනවා. අර විදියට වටපිටාව ඉන්න ස්වාමීන් වහන්සේලාත් දැන් ওই පොහොය කිරීම වගේ කටයුත්තකදී, ඇත්තටම පොහොය කරනවා කියන්නේ තමුන්ගේ පිරිසුදු බව ප්‍රකාශ කිරීමක්. මොකද භික්ෂුවකට තියෙන්නේ ගිහි පිරිසකට වගේ සමාදන් වෙන සීලයක් නෙමෙයි, ඒ වෙනුවට පිහිටි සීලයක් තියෙන. රූප සම්පදායෙන් ඒක ලබා දීලා තියෙනවා. අන්න පළුදු වුණොත් හදාගන්න කියන අදහස තමයි එතන තියෙන්නේ. එහෙම නැතුව සමාදන් වීමක් නැහැ. දැනට පිහිටි දෙය තියෙනවා. ඒක පළුදු වුණොත්, ඒක ආපදාවක් වුණොත් අන්න හදාගන්න කියන අදහස තමයි එතන දීලා තියෙන්නේ. ඒතර පේනනවා පළුදු වුණොත් හදන්න බැරි දේවලුත් පේනනවා. මොකක්ද දන්න? කාන්තාවක් සමග මෛතුන ධර්මයේ හැසිරුණොත් අන්න ඒ භික්ෂුව හිස කඳෙන් වෙන් වුණා. හිස කඳෙන් වෙන් වුණාට පස්සේ ආපහු පණ ගන්න බෑ වගේ අන්න අර පැවිද්ද සම්පූර්ණ විනාශ වෙලා පළුදු වෙලා ගියා කියන අදහසින් තියෙන්නේ. එතකොට ඔය පොහොය කිරීමක් කියන්නේ තමුන්ගේ නිවැරදි බව. මගේ තියෙන අඩුපාඩු ටික මම හදාගෙන නිවැරදි වුණා කියන ප්‍රකාශයක්. මේ අවස්ථාවේදී මගේ යම් මම අතපසු වීම පහුගිය දවස්වල සිද්ධ වුණා නම් ඒ අතපසු වීම ටික ප්‍රකාශ කළා, ඒකෙන් පිරිසුදු වීමක් ලැබෙනවා. ප්‍රකාශ කළා පිරිසුදු වෙන්න පුළුවන් ඒවා තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි අන්න පිරිසුදු බව ප්‍රකාශ කිරීමක්, පිරිසුදු බව දැනුවත් කිරීමක් තමයි ඔය පොහොය කරනවා කියලා කියන්නේ. එතකොට සති දෙකකට වරක් තමයි බුදුරජාණන් වහන්සේ පොහොය කිරීමක් පනවලා තියෙන්නේ. අමාවක පොහොයටයි, පසළොස්වක පොහොයටයි. එතකොට සාමාන්‍ය අර 80,000ක් විතර ආයුෂ තියෙන කාලේ ඒ බුදුවරු නම් අවුරුදු 6කට සැරයක් පොහොය කරාම ඇති කියලා තමයි පැනවීම සිද්ධ කළ දෙන්නේ. ඉතින් අවුරුදු 6ක් මේ රවුම් ගහලා පොහොය කරන්න අවුරුදු 6කට සැරයක් එනවා. නමුත් අපේ කාලේ ආයුෂ අඩු නිසාද කොහෙද බුදුරජාණන් වහන්සේ කියනවා අන්න මේ විදිහට සති දෙකකට සැරයක් පොහොය කරන්න. මේ ආකාරයෙන් මාසකට දෙවරයක් පොහොය කරන්න කියලා සඳහන් කරනවා. ඉතින් පොහොය කිරීම කියන්නේ පිරිසුදු බව ප්‍රකාශ කිරීමක්. පිරිසුදු බව අනිත් ඉදිරි කට්ටිය ඉදිරියේ විදහා දැකීමක් තමයි කියන්නේ. එතකොට ඒ විදිහට විදහා දැක්වීම නැවත නැවත පාතිමොක්ක දේශනාවේදී අර විදිහට බුදුරජාණන් වහන්සේගේ පැනවීම ටික ප්‍රකාශ කරන අවස්ථාවේදී නැවත නැවත අමුතු විදිහට විමසනවා. ඒ විමසන්නේ හරිම ආකර්ශනීය විදිහකට. මොකද විමසන්නේ, ඔබ මේ විදිහ ආපත්‍යයකට ඇවිල්ලා තියෙනවා නම්, ඔබ යතෙන් මේ විදිහේ වැරද්දක් වෙලා තියෙනවා නම් ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරන්න නැත්නම් නිහඬ භවෙන් ඉන්නවා නම් ඔබ පිරිසුදුයි කියලා අන්න නිහඬ භවෙන් අපි තේරුම් ගන්නවා. නිහඬ භවෙන් තමයි ඔබේ පිරිසුදු භාවය පැහැදිලි වෙන්නේ. ඔන්න ඔය විමසීම තමයි නැවත නැවත කරන්නේ. නැවත නැවත අහනවා, මේ ඔබේ නිහඬ බව අපි අරගන්නවා පිරිසුදුයි කියලා. ඔබේ නිහඬ බව අපි අරගන්නවා පිරිසුදුයි කියලා. ඔන්න ඔය විදිහ කතාවක් තියෙනවා. ඉතින් ඒක මේකට එච්චර අදාළ නැහැ. කොහොම කොහොම හරි ඉතින් ඔන්න දැන් අර භික්ෂුන් වහන්සේලා මේ හාමුදුරුවෝ එක්ක පොහොය කරන්නත් වැඩි කැමැත්තක් නැහැ. මොකද දැන් අමුවේ පේනවනේ, දැන් මේ කිව්වට නිවැරදි බවක් නැහැ කියලා. ඉතින් කොහොම කොහොම හරි ওই නඩුව සෑහෙන දුරක් ගියා කියලා තමයි ආරංචි තියෙන්නේ. එතකොට අර විදිහේ උපාසක උපාසිකාවන්ට මේ ප්‍රශ්නේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට මේ ප්‍රශ්නේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ප්‍රසිද්ධ දායකයන්ට මේ ප්‍රශ්නේ ගිහිල්ලා තියෙනවා. අන්තිමට කොහොම හරි බුදුරජාණන් වහන්සේ ගාවටත් මේ ප්‍රශ්නේ ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේ හාමුදුරුව මේ විදිහට ගෑණියෙකුත් එක්ක කරක් ගහනවා, මේ විදිහට අමුතු විදිහේ හැසිරීමක් තමයි සිද්ධ කරන්නේ කියලා. ඉතින් මේ නඩුව බුදුරජාණන් වහන්සේ ගාවට ආවහම නඩුව එනකන් ඉඳලා තමයි ප්‍රතිචාර දක්වන්නේ. නැත්තම් බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියන්න තුණානේ කලින්ම ওই ප්‍රශ්නේ හොම ගොඩ නැගෙන්න කලින්ම මේ හාමුදුරුව මේ විදිහේ කෙනෙක් මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳන්න ඕනි කියලා. එහෙම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සුදුසු මොහොත එනකන් ඉවසගෙන ඉන්නවා. අනේ ඉවසීමේ වටිනාකම කියලා නිම කරන්න බැරි වටිනාකමක්. මොකද හේතුව කෙනෙක් සූදානම් නැත්තම් තෑග්ගක් දුන්නට එයා බාරගන්නේ නැහැ. තෑග්ග දෙනවට වැඩිය ඊටාම උතුම් තෑග්ග බාරගන්න මොහොත. ඒතර අපි හිතන තෑග්ග දීම තමයි වටින්නේ. තෑග්ගක් දෙන එක කොච්චර දෙයක්ද කියලා. නමුත් ඊට වැඩිය දානයක් තියෙනවා තෑග්ග බාර ගැනීම. තෑග්ග බාරගන්න මේ තැනත්ත සූදානම් නැත්තම් ඒ සුදුසු මොහොත නෙමෙයි නම් ඉතින් තෑග්ග දුන්නට වැඩක් නැහැ. තෑග්ග දෙන්නලා හිත කනගාටුවක් හිතේ වෙහෙසක් තමයි ඉතුරු වෙන්නේ. තේකින්ද අන තෑග්ග බාර ගන්න සුදුසු මොහොත වෙනකන් බුදුරජාණන් වහන්සේගේ හොඳ ඉවසීමක් තියෙනවා. ඒ සුදුසු මොහොත එළඹෙනකන් බොහොම විවේකීව බලාගෙන ඉන්නවා. සුදුසු මොහොත එළඹුණාම පොඩි ටච් එකක් විතරයි දෙන්න තියෙන්නේ. අන්න මුළු පද්ධතියම අන්න ඒ අනුව කටයුතු වෙනවා. අන්න ඔය අවස්ථාව බලන්න. ඒ සුදුසු මොහොත බලන්න. ඒ අවස්ථාවේදී අන්න පොඩි ගිනි කූරක් ගැහුවාම මොකද මුළු කැලිෆෝනියාවම පත් වෙලා යනවා සුදුසු අවස්ථාව නිසා. ඒ සුදුසු අවස්ථාවේදී අන්න ඒ සුදුසු ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්වනවා, කටයුතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මොහොත එනකන් ඉන්නවා. ආවට පස්සේ තමයි ඔන්න නඩුව හැන්ඩල් කරන්නේ. කොහොමද හැන්ඩල් කරන්නේ? මේ පිරිස ගෙන්නලා, මේ හාමුදුරුවෝ ගෙන්නලා මේ කතා බහ පිළිබඳ විස්තරයක් කියනවා. එතකොට කියනවා මේ භික්ෂුව මේ විදිහට චෝදනා ලැබුවට මේ තැනැත්තා පිරිසුදුයි. එතනත්තගේ විදිහේ වරදක් නැහැ. ඒකට ওই විදිහේ චෝදනා ලබන්න, ওই විදිහ සිදුවීමක් වෙන්න අතීත පුවතක් හේතු වෙලා තියෙනවා. අතීත සිදුවීමක් හේතු වෙලා තියෙනවා කියලා අන්න යම්කිසි අතීත කතාවක් ගෙනහැර දක්වනවා. මේ අතීත කතාව ගෙතෙන්නේ කොහෙද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පිළිබඳ කතාවක් තමයි කියන්නේ. එතකොට කියනවා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ අන්න හාමුදුරුවරු දෙන්නෙක් එකට පැවිදිගම් කරා. අපි හිතමු එක තැනක මොනවා හරි දෙයක් අටවගෙන කුටියක වගේ දෙන්න ඉන්නේ නැති. ඉතින් එහෙම ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේලා දෙනම මොකද කරන්නේ? පොහොය කරන්න යනවා. පොහොය කරන්න යනවා. පොහොය කරන්න සාමාන්‍යයෙන් ටිකක් දුර යන්න වෙනවා ඔය වගේ ඉන්නකොට. ඉතින් පොහොය කරන්න ගියාම මොකද මේ මග යනකොට අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ නෙමේ අනිත් ස්වාමීන් වහන්සේට බාලහාමුදුරන්ට යම්කිසි ශරීර කෘත්‍යයක් කරන්න අවස්ථාවක් අවශ්‍යතාවක් එනවා. ඉතින් එහෙමම මේ ස්වාමීන් වහන්සේ අර ලොකු හාමුදුරන්ට කියලා පොඩ්ඩක් කැලේට යනවා. ඊට ලොකු හාමුදුරු බයින්නේ මේ පොය කරන්න දෙනවා, වෙලාවට යන්න ඕනේ, විනාඩි 5ක් පරක් වෙනවා කියලා. එහෙම බයින්නේ ඒ වෙනුවට කියනවා මනුස්සයෙක් ඉන්නේ, මනුස්සයෙක්ගේ අවශ්‍යතාවය තියෙනවා. ඒ මනුස්සේගේ අවශ්‍යතාවේ ඉෂ්ට කරගන්න ඒ අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ විදියට කැලේට ගිහිල්ලා තමන්ගේ ශරීරයේ කටයුතු සිද්ධ කරන කරගෙන එන අතරේ යම්කිසි වෙන සිදුවීමක් සඳහන් වෙනවා. මොකද ඒ සිදුවීම මෙන්න මේ ස්වාමීන් වහන්සේලා දිහා ඇහැ ගහගෙන ඉඳපු දේවතාවෙක් පිළිබඳ කතාවක්. මේ දේවතාවට මේ ස්වාමීන් වහන්සේලාගේ නිකන් අර නිකන් ඔය දැන් කාලෙත් ඉන්නේ ඔය වගේ කට්ටිය. මොකද්ද මේ සමගිය එච්චර පේන්න බෑ. නිකන් මේ හේතුවක් නැතුව මුකුත් මේ කළාත් නෙමෙයි. මේ දෙන්න හොඳ සමගියෙන් ඉන්නවනේ. ඒකට නිකන් මේ නිකන් කැමැත්තක් නැහැ. ඉතින් මොනව හරි කරන්න බලනවා. කී වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට ලෑන් කාලෙත් ඔය වගේ කට්ටි ඉන්න සමහර වෙලාවට මේ අවශ්‍යතාවයකට නෙමෙයි ජොලියට නිකන් මේ සතෙක් කල්ලලා මරනවා. කන්න බොන්න නැතුවත් එහෙම දෙයක් නෙමෙයි. කන්නේත් නැහැ. මේ වෙනුවට අර ජොලියට මරනවා. දැන් අපිට දකින්න ලැබිලා තියෙනවා අර උකුස්සෙක් කල්ලලා මේ ලංකාවෙම අන්න උකුස්සව පිහාටුව ගලවලා ඒක දාලා තියුණා ඔය YouTube හරි Facebook හරි කොහේ හරි. ඒතොර ඒ වගේ ජොලියක් යන කට්ටියත් ඉන්නේ පැයි. ඒකනේ එහෙම කරන්නේ. ඒතොර ඒගොල්ලන්ට ඒ විදිහේ දෙයක් ජොලියක්. අර කොහෙවත් අදාළ නැති කෙනෙක් කලලා වද දීලා මැරීමක්. අදාළ නැති කෙනෙක්ට මේ විදිහේ ආපදාවක් කිරීමක්. මොකක් හරි අටවලා තිබීමක්. තුබිතුලින් අමුතුම විදිහේ සතුටක් ලබනවා. අර විදිහේ හේතු කාරණා පෙන්වන්න බැරි විදිහේ සතුටක් ලබනවා. තමුන්ගේ යහළුවෙක් මරලා ඒ යහළුවගේ බෙල්ල කපලා ඊට පස්සේ ලියුමක් දිව යට තියලා ඒ ලියුමේ කියලා තිනා මට මේ විදිහට ලේ දැකීම තුලින් බොහොම කැමැත්තක් ආසාවක් ඇති වෙනවා කියලා කියනවා. එතකොට ඔය මේ අද කාලේ ලෝකේ වෙන දේවල් තමයි ඔවා. ලංකාවේ නුණත් ඔය සමහර රටවල අපි හිතාගෙන ඉන්න දියුණුවයි කියන රටවල වෙන දේවල්. එහෙම නැත්නම් තුවක්කුවක් අරන් ඇවිල්ලා තමුන්ගේම පන්තියේ යහළුව ටිකට අන්න වෙඩි තියලා දානවා. දියෝ වගේ විකෘති ආසාවල් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේ දේවතාවටත් අර තියෙන සමගිය පේන්න බෑ. අර තියෙන සමගිය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේක කඩලා බලන්න ඕනේ කියලා මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේ කැලේ ඉඳලා එළියට එනකොට මේ දේවතාව කාන්තාවකගේ ස්වරූපයක් නගාගෙන කාන්තා ශරීරයක් මවාගෙන අර හාමුදුරුවෝ පිටිපස්සෙන් එනවා. එන්නේ කොහමද? කොණ්ඩේ හද හද, කොණ්ඩේ බැඳ බැඳ, හැට්ටේ උස්ස උස්ස, ඊට පස්සේ ඔය විදියට ස්වභාවයකින් තමයි එන්නේ. ඒතර මේ පිටිපස්සෙන් එන බව මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. ඉතින් කැලෙන් එළියට එනකොට අර වැඩිහිටි හාමුදුරුවෝ දැක්ක ගමන් මොකද කරේ? අන්න පැනලා ආපෝ කැලේ ඇතුළට ගිහිල්ලා හැංගුණා. ඉතින් අර ස්වාමීන් වහන්සේ දැක්ක ගමන් හිතුවා මොකද්ද? හරි, මේ හාමුදුරුවෝ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ හාමුදුරුවෝ දුස්සීලයි කියලා අන්න පොහොය කරන එකත් ප්‍රතික්ෂේප කරා. පොහොය කරන්න යන එකත් ප්‍රතික්ෂේප කරා. ඒ වගේම අර විදියට එකට වාසයත් ප්‍රතික්ෂේප කරා. මේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණ දුරස් කළා, අයින් කළා, දැම්මා. ඉතින් තමයි අතීත සිදුවීම. ඉතින් කියනවා මේ කරපු වැඩේ නිසා, මේ කිසිම හේතු කාරණාවක් නැතුව මේ කරපු වැඩේ නිසා, මේ ආස්වාදයට මේ කරපු වැඩේ නිසා මේ දේවතාව මරණයෙන් මත්තේ ගිහිල්ලා නිරයේ උප්පත්තිය ලැබුවා. නිරයේ උප්පත්තිය ලැබල යම්කිසි විදියක ඒ කාලයක් ගෙවලා ඔන්න දැන් නැවතත් මේ ඉපදිලා මෙන්න මේ මහාන විදියට ඉපදිලා ඉන්නවා. අන්න ඒක නිසාම බලන්න මේ ලබන චෝදනා, මේ මුකුත් නොකර මේ විදියට වෙන ආපදා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ සඳහන් කළ අර ස්වාමීන් වහන්සේගේ නිවැරදි බව පෙන්නුම් කරනවා. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේට ඒ සිදුවීම, මේ බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම, ඒ වගේම අපි ඉදිරියෙන් තියපු ගාථාව තමුන්ගේ ඒ හිතේ තියෙන ස්වභාවය වෙනස් කරගන්න, මේ හිත නිවීමකටපත් කරගන්නත් හේතුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ යම්කිසි විදියක අග්‍රස්ථානයක් ලැබපු හාමුදුරු කෙනෙක්, ප්‍රසිද්ධ අග්‍රස්ථානයක් නොවුනත් යම්කිසි විදියක ඒ විදියට කටයුතු කරපු කෙනෙක්, ඒතකොට හොඳට පැවිද්ද කරපු කෙනෙක්. නමුත් අන්න අර විදිහේ ආපදාවක් ඇවිල්ලා ඒ ආපදාව බුදුරජාණන් වහන්සේ නිවැරදි කළා දෙනවා. නිවැරදි කළා දෙන්නේ හැබැයි මෙන්න මේක පාඩමත් කියලා දීලා තමයි. මේ විදිහට සිදුවීමකුත් ගෙන හැර දක්වලා තමයි. එතකොට ඒ අවස්ථාවේ ඒ ගාථාව විදියට ඉදිරිපත් කරපු පාඩේ තමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාඩේ තමයි අපි ඉදිරියෙන් තිබ්බේ. මොකද්ද කියනවා? සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යතා ඒස පත්තෝ සිනිබ්බානං සාරම්භෝතේ නවිජ්ජති. සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යතා. ඉඳින් යමෙක් පළුදු වූ ලෝහ බඳුනක් මෙන් තමන්ව නිශ්ශබ්ද කළේද? දැන් අර අපි දන්නවනේ ශබ්ද නගන ලෝහ බඳුන. දැන් මෙතන කියනවා පළුදු වූ ලෝහ බඳුනක් වගේ තමන්ව නිශ්ශබ්ද කරේද. දැන් පළුදු වූ ලෝහ බඳුනක ස්වභාවය මොකද්ද? මේකට තට්ටු කරාට මේකෙන් මහ එන්නේ මහ එපා කරපු හඬක්. අර විදියට රාව ප්‍රතිරාව නගමින් විදහ දක්වන වෙනුවට නිකන් තට්ටු කරපු මිනිස්සයටත් දුක හිතෙන විදිහේ, තට්ටු කරපු මිනිස්සයටත් එපා වෙන විදිහේ සද්දයක් තමයි මේකෙන් ඉස්මතු වෙන්නේ. ඉතින් ඔය මම සද්ද කරපු සිංගින් බෝල් එකම පොඩි ඩැමේජ් එකක් වුණොත්, පොඩි ආපදාවක් වුණොත් ওই සද්දේ සම්පූර්ණ වෙනස් වෙනවා. මේ හොඳට තියනවා කියලා පේනවා, නමුත් පොඩි තැනක් අන්න පළුද්දක් ඇති වෙලා පොඩි තැනක් යම්කිසි ආපදාවකට ලක් වෙලා ඒ ආපදාව වළුද්ද එක්ක ওই සද්දේ සම්පූර්ණ වෙනස් ස්වභාවයකින් තමයි නැගෙන්න ගන්න. ඒ විදිහේ භාජන ඕන තරම් මේ කට්ටිය දැකලා ඇති. එතකොට කියනවා ඉඳින් යමෙක් පළුදු ලෝහ බඳුනක් මෙන් තමන්ව නිශ්ශබ්ද කළේද ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝතේ නවිජ්ජති. ඔහු අන්න එකට එක කීමක්, එකට එක කිරීමක් නැත්තේ නිවනට පැමිණියා වෙයි කියලා කියනවා. අර විදියට ප්‍රතිරාව රාව දක්වන ඒවා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එකට එක කරනවා, එකට එක කියනවා කියලා. ඒ නැතුව නිවනට පැමිණියා වෙයි. අර විදියේ බිඳුණු පළුදුණු ලෝහ භාණ්ඩයක ස්වභාවයෙන් කංස භාණ්ඩයක ස්වභාවයක් මේ තැනත තුලපත් වෙනවා, ඇති වෙනවා කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට අර හාමුදුරුවන්ටත් ඒකම උපකාර වුණා. තමන්ගේ අතීත කෙරුවාවලුත් එක්ක මේ විදියේ ගාථා පදයක් අහන්න ලැබුණා. මේ ස්වාමීන් වහන්සේත් මෙන්න මේ පළුදු ලෝහ භාණ්ඩයක් ආකාරයට පත් වුණා, ඒ ස්වභාවය ඇති වුණා කියලා සඳහන් කරනවා. ඒක තමයි ඒ තියෙන පැහැදිලි කිරීම, ඔය තියෙන අවස්ථාව. ඉතින් අනේක පිළිබඳ තව තව ටිකක් කතා බහකට අපි එමු. ඉතින් මේ විදිහට පළුදු ලෝහ භාණ්ඩයක් වගේ ස්වභාවයක් අන්න මේ තැනත්ත තුළ ඇති කරගන්නේ කොහොමද කියන ප්‍රතිපදාවක අපි ඉන්නේ. එතකොට අපිට අර විදිහට හොඳ හොඳ රාව ප්‍රතිරාව නගන එක නම් හරි පහසුයි. ඒක නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒකයි කියලා කරන්න දෙයක් නැහැ. ප්‍රතික්‍රියා වචන එකට එක කීම්, එකට එක කිරීම බොහොම පහසුයි. බොහොම निराවුල්ව ඒ දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒ දේ අතරේ කොහොමද අපි පළුදු ලෝහ භාණ්ඩයක් වගේ කටයුතු කරන්නේ? පළුදු ලෝහ බඳුනක්සේ ඉන්නේ කියන ප්‍රතිපදාව තමයි අපි තුල තියෙන්නේ. ඉතින් ඒ සඳහා කරන පුරුව තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකට කෙනෙක් පළවෙනියට උනන්දුවක් තියෙන්න ඕනේ. උනන්දුවක් නැත්තම් ඒකට යොමු වුණාට වැඩකුත් නැහැ. ඒ ටැග් දෙන්න යන්නේකින් තේරෙමුකුත් නැහැ. ටැග් දෙන්න ඕනේ බාර ගන්න සුදුසු කෙනෙක්ට. කෙනෙක් ටැග්ක් බාර ගන්න සුදුසු නැත්තම් ඒ ටැග් දීපු මිනිස්සයාටනේ හිතේ අමාරු වෙන්නේ. ඒතර සමහරු ආනවා. දැන් ඊයේත් පොඩි දරුවෙක් අහනවා මොකද්ද මේක මේකට මේ අවශ්‍යතාවය, ඇයි අපි මේක කරන්නේ, ඇයි මේ විදියට මේකට උනන්දුවක් කියලා විමසා සිටිනවා. මේකට උනන්දුවක් මොකටද ඇති කරගන්නේ කියලා විමසා සිටිනවා. එතකොට කියන්න තියෙන එකම දේ තමයි මේ ලෝකේ ඉන්න වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසක් අනේ එක්කෝ යම්කිසි මානසික රෝගයකින් වෙහෙසකින් පීඩා විඳිනවා. එතකොට පැන්ඩමික් එක කෝවිඩ් නෙමේ හරියටම ගත්තොත් තියෙන්නේ, ඒ වෙනුවට මෙන්ටල් පැන්ඩමික් එකක් තමයි තියෙන්නේ. මානසික ව්‍යසනයක් තමයි තියෙන්නේ. මානසික අර විදිහට වසංගතයක් තමයි තියෙන්නේ. ඒ වසංගතේ හැමතැනම පැතිරලා තියෙනවා. එතකොට ඒ වසංගතේ දකින්නවනම්, තමුන්ගේ හිතෙන් මතුවලා එන වෙහෙස දකින්නවනම්, තමුන්ට මේ වෙන හිංසා පීඩා දකින්නවනම්, මේ හිත නැවත නැවත වෙහෙස ගන්නවා, දුක් ගන්නවා කියලා දකින්නවනම්, ඒ දැක්මම ඇති, ඒ දැනගැනීමම ඇති කෙනෙක්ට මේ වගේ හුරුවක් ඇති කරගන්න. ඒ විදිහේ පිපාසයක් ඉබේම ඇති වෙනවා. ආයි වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. අර විදියට දිවි ගන්නහගන්නේ නැතුව, බෙල්ල වැල දාගන්නේ නැතුව ඉතුරු වුණා නම් මේ තැනත් අනිවාර්යෙන් මේ වගේ ධර්මයක් සැනසීමක් හොයාගෙන යනවා. ඒක දෙයක් නැහැ. එතකොට අර සෙන් ගුරුවරේ ගාවට ඇවිල්ලා තරුණේ කියනවලු මම කැමති ඔබේ ගෝලයෙක් වෙන්න. ඊට පස්සේ මේ ගුරුතුමා අහනවා මොකද? ඒකට හේතු. එතකොට කියනවා මට ඕනේ මගේ මේ හිතේ යම්කිසි නිවීමක් සැනසීමක් ඇති කරගන්න. ඔක තමයි මෙයාගේ හේතුව. එතකොට මේ ගුරුතුමා නැගිටිනවා. නැගිටලා මොකද කරන්නේ? මේ තරුණයාගේ බෙල්ලෙන් ඇදගෙන යනවා. බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා ළඟ තියෙන ගඟක ඔළුව ඔබනවා. එබුවට පස්සේ දැන් ඔන්න දඟලනවානේ, හුස්ම ගන්න දඟලනවානේ, හෙට මෙහෙට ගතපය ගහලා ඔන්න මේ තප්පර 30 40ක් වතුර යට ඔබාගෙන ඉඳලා ඔන්න ආපහු ඔළුව අතාරිනවා. එතැරියහම මේ තරුණයා පස්සට පැනලා අන්න තමුගේ හුස්ම ගන්න දඟලන ගමන් අර වතුර ගිලිච්ච පෙවිච්ච ටික එළියට දමන ගමන් ඔන්න දඟලනකොට මේ ගුරුතුමා අහනවා උඹට දිය යට ඉන්නකොට මොකද්ද වැඩියම උවමනාව තියුනේ කියලා විමසා සිටිනවා. එතකොට කියනවා හුස්ම හුස්ම තමයි වැඩිම උවමනා වෙලා තියුනේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා අන්න ඒවා හුස්ම ඕන වුණ පමණට දිය යට ඉඳද්දී හුස්ම වලට තියුණු අවශ්‍යතාවය පමණට හිතේ සතුටක්, හිතේ විවේකයක්, හිතේ නිවීමක් හදාගන්න කැමති වෙච්ච දවසේ, හදාගන්න උවමනා වෙච්ච දවසේ ආපහු මාව හොයාගෙන වරෙන් කියලා කියනවා. එතන මොකද්ද කියන්නේ? අර ආපු උනන්දුව නෙමෙයි, අන්න අර වගේ උනන්දුවකින් තියෙන දවසක, අර වගේ දිය යට ඉන්නකොට උස්මට තියෙන උනන්දුව අවශ්‍යතාවය වගේ අවශ්‍යතාවයක් තමුන්ගේ හිත නිවීම සඳහා, විවේකය සඳහා ඇති වෙච්ච දවසක මාව හොයාගෙන වරෙන් කියලා කියනවා. අන්න ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. එතකොට ඒ විදි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට ආයි මේක හොයාගෙන එනකොටම වචන දෙක තුන කියනකොටම එයා දන්නවා මේ මම හොයපු එක තමයි හම්බුනේ, මේක තමයි මට අවශ්‍ය වෙලා තියුනේ, මෙන්න මේ වචන තමයි මං මෙච්චර කාලයක් හොයාගෙන ආවේ කියන වෙනස ඒ තැනැත්ත තුළ බොහොම ක්ෂණිකව ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි අය අහලා තියෙනවා ඔය ගොඩක් ධර්ම කතාවල දැන් අද කාලේ තියෙන කට්ටියට ප්‍රශ්නයක්, කොහොමද මෙහෙම වෙන්නේ? කොහොමද මේ විදියට ෂණිකව මේ ධර්මය අවබෝධ කරන්නේ? දැන් අපි වගේ සූත්‍ර 15000ක් කියවලත් නැහැ. ඒ විදිහේ ත්‍රිපිටක ටැබ් ඇත්තෙත් නැහැ. එතකොට කොහොමද මේ විදිහේ ධර්මයක් මෙච්චර අධ්‍යයනය කරන්නේ නැතුව ලං වෙන්නේ කියලා කියනවා. ඉතින් පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මම මේක ගැන තව රිසර්ච් කරන්න ඕනේ. මේ ධර්මය ගැන මට හරියට තාම තේරෙන්නේ නැහැ මේ සද්දයි හිතවිලි අතර මේ වෙනස. එකින්ද මම තාම ටිකක් රිසර්ච් කරලා කියන්න ඕනේ. හැබැයි ස්වාමීන් වහන්සේට පුළුවන් වෙයි මේක ගැන අදහසක් දක්වන්න කියලා. එතකොට මං ගෝවා රිසර්ච් කරලා ඔයා ගන්න පුළුවන් එකක් නෙමෙයි යෝග. රිසර්ච් කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි යෝග. අද කාලේ වැරදිලා තියෙන එක ඔය ත්‍රිපිටක ටැබ් වලින්, ත්‍රිපිටක ඇප් වලින් ඔක්කොම වැරදිලා තියෙන. හිතනවා මේ සූත්‍ර ටික ඔක්කොම කටපාඩම් කරගත්තාම නිවන් යයි කියලා. එහෙම කටපාඩම් කරගත්ත කට්ටිය වචන දෙක තුන කියනකොට අල්ලන්න පුළුවන් මේ වෙන කතන්දරයක් කියන්නේ. මේ කරලා නෙමෙයි කියන්නේ. ඒක හොඳට තේරෙනවා. ඒක බොහොම පැහැදිලි. ඒක බොහොම නිරවුල්. නේ එතකොට කරපු මිනිස්සේ කතා කරනකොට ওই වචන අනම්මනම් ඔය මහා බර වචන වැදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට බොහොම සරලව තේරෙනවා. හරි මේ කියන කතාව හරි. මේ කියන කතාව නැවත නැවත අපිට ප්‍රායෝගික ලෙස දන්න පුළුවන් දෙයක්. එහෙම නැතුව මේ අර විදියට බුක් ස්මාර්ට් වෙලා නෙමෙයි, අර විදියට පොත් කියෝලා ධාරණය කරගෙන නෙමෙයි, මේක මේ අත්දැකීම තුලින් ඉගෙන ගන්න දෙයක්. එහෙම නැතුව කොච්චර පොත් කඩපාඩම් කරා කියලා, ඒ විදියට බුක් ලර්නින් කරා කියලා මේක ගන්න බෑ. එනකොට මේක අත්දැකීම තුලින්, මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. එක්ස්පීරියන්ෂල් ලර්නින් එකක් තමයි මෙතෙන්දි තියෙන්නේ. අනේ ඒක කරනකොට අන්න අපේ හදවත් එකට ගැසෙන්න පටන් ගන්නවා. හදවත්වල ඒ තියෙන ෆ්‍රීකවන්සි එක වෙනවා. අපි කියන්නේ අර දැන් අද කාලේ වචනින් කියනවා නම් we vibe together කියලා කියනවා. අපි එකට තමයි අපි හිතෙන් හිත එකට ඉන්නවා. අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් වගේ කතාවක් කියනනි බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන්ට කියනවා අපි තුන් දෙනෙක් ඉන්නවා. තව දෙන්නෙක් ඉන්නවා. මේ විදිහට කයෙන් වෙනස් වෙ ඉඳiata අපි එක හිතෙන් ඉන්නේ. එක හිතෙන් ඉන්නේ vibe together කියලා තමයි කියන්නේ. අනුරුද්ධහාමුදුරුවෝ ඔන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙන. එතකොට ඒ විදිහේ හැඟීමක් තියෙන. ඉතින් ඕක පුරුදු කිරීම තුළින් ලං කරගන්න පුළුවන් දෙයක්. පුරුදු කරන්න අර විදිහට අර වතුර හොයනවා වගේ, සමා වෙන වතුරේ ඉඳදී හුස්ම හොයනවා වගේ අවශ්‍යතාවයක් අපිට මතුවලා ආවනම් අනේ එතනත්තර මේක පුරුදු කරන එක එච්චර අමාරු නෑ. එතකොට ඒ තැනැත්තර මේ කියන දේ තේරුම් ගන්න එක එච්චර අමාරු නෑ. ඉතින් ඒ අවශ්‍යතාවය නැත්තම් ඒ නැති කෙනාට අපි කියන පොඩ්ඩක් තව ටිකක් හුස්ම ගිර වෙනකන් ඉන්න, තව ටිකක් කල් ගෙවන්න, තව ටිකක් කාලෙ ගෙවලා බලන්න දැන්වත් හුස්මේ අවශ්‍යතාවයක් තියෙනවද කියලා. අන්න ඒ විදිහේ උපදෙසක් තමයි අපිට දෙන්න තියෙන්නේ. එහෙම නැතුව ඔය අනවශ්‍ය කට්ටියට බේත් පොවන්න කියලා නිකං විත් කරදර වෙහෙස ගන්න මොකටද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ට ඒ සුදුසු වෙලාව ගැලපෙනකන් ඉමු. දැන් මගේ ජීවිතේ ගත්තත් අන්න මම එහෙම ධර්මයක් හොයපු කෙනෙක් නෙමෙයි. උපතින් බෞද්ධ. උපතින් බෞද්ධ. එතකොට එහෙම කල්ගත කරාට මේ බුදුරජාණන් වහන්සේ කියන එක හරියි කියලා නිකන් යම්කිසි අදහසක් හිතේ තිබුණාට පන්සලකටත් අර පොයේ දවසටත් යන්නේ නැති තරම්. මට ඒ දවස්වල තිබුණ ප්‍රශ්න තමයි මේ පොයේ දවසට විතරක් පන්සල් යන එකත් ඕනේ නැණි අප්පා කියලා ඉන්දියා. ඉතින් ඔහොම තමයි කල්ගත කරේ. එහෙම ගෙදරින් එහෙම විශේෂ බලපෑමකුත් තිබුණේ නැහැ. පැවිදි වෙන එකක් ගැන නම් කොහොමවත් මම අදහසක් තිබුණේ නැහැ. ඉතින් ඔහොම කල්ගත කරා. නමුත් ඔන්න අර සුදුසු අවස්ථාවක් ගැළපිලා අහම අර විදිහට හුස්ම හිර වුණාම හුස්මේ අවශ්‍යතාවය වගේ අවශ්‍යතාවයක් ගැළපිලා අහම අන්න සෙවීමකට වැටුණා. මොකද්ද මේ කියන සෙවීමකට ලැබුණා. කොච්චර කරත් මේක ඉවරයක් නැහැ. මෙච්චර කරලා මෙච්චර දේවල් ලං කරගෙන තාමත් හිතේ සැනසීමක් නැහැ. තාමත් මේ වටපිටාව කට්ටියගේ හිතේ සැනසීමකුත් නැහැ. මේ කරලා ඉවර කරන්නත් බෑ මේ වටපිටාව කට්ටියට. මොකද්ද මේ ජීවිතයේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර සමහර විට උදේ වැඩට ගියාම අන්න 6-7 වෙලා තමයි එළියට බහින්න වෙන්නේ, එන්න වෙන්නේ. ඒතකොට එහෙම එනකොට දැන් ගෙදර යන්නේ නැතුව මග නවතිනවා. ඒකට හේතුව මොකද්ද? දැන් ගෙදර ගියාම තව තොইলයක්නේ. ඒක නිසා ඔන්න මග නැවතිලා ඉන්නවා. මග නැවතිලා ඒ දවස්වල දෙන ඔය වැලිපාක නම් මන ඒවා මේවා ටික ඒ හරියේ නැවතිලා අන්න පොඩි රවුමක් ගහලා එනවා. අර පාක් එක වටේ රවුමක් දෙකක් කරකිලා එනවා. මොකද්ද හේතුව? ගෙදර ගියත් ආපහු නැවතත් තොইলයක්. ඉතින් ඔය පෞල් ජීවිත ගෙවන කට්ටිය එහෙම ඉතින් ඔවා ඉතින් මං කියලා දෙන දෙයක් නැහැ නේ. නැත්තම් අඩුම ගානේ නැවතිලා නිකන් නිශ්ශබ්දව ටිකක් වෙලා ඉඳලා බලනවා. මේ සිහියක් පුරුදු කරනවා නෙමෙයි, මේ නිකන් ඉන්න වෙලාවක්. මට ඉස්සර තියුණ හරි ප්‍රශ්නයක් තමයි ඕක. දැන් සාමාන්‍යයෙන් පාටියකට ගියත් ටිකක් වෙලා යනකොට හිතනවා මේ අක්කු ටික යා ඉවරයක් නැහැ නේ අප්පා මේක. මේක ඉවර කළා කොයි වෙලාවේ ගෙදර යන්ද, මේක ඉවර කළා කොයි වෙලාවේ විවේක වෙන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ට්‍රිප් එකක් ගියත් දවස් දෙක තුන යනකොට හිතනවා දැන් නම් ඉතින් ඇති කියලා. දැන් නම් ඉතින් ඇති කියලා හිතෙනවා. දැන් ආපහු අර සුපුරුදු විවේකෙට සුපුරුදු පහසුවට යන්න පුළුවන් නම් කියලා හිතෙනවා. ඒතර මට මතකයි කට්ටිය බොහොම උජාරුවට පාටි දවද්දී සමහර විට මම එළියට ගිහිල්ලා විනාඩියක් දෙකක් තුනක් වටපිටාව දිහා පොඩ්ඩක් බලාගෙන ඉඳලා ආපහු නැවතත් ඇතුළට එනවා. මොකද අර එක්තරා විදිහක අර වචන කතා කිරීම, ක්‍රියා කිරීම, අපි කියන්නේ අර නිකන් ආගන්තුක සත්කාර කියන එක ඇඳලා ඉන්න බයි වෙලාවට, ඒකත් මහවාදයක් අප්පා. ඒකත් මහවාදයක්. එතකොට ආගන්තුක සත්කාර කරන්න පුළුවන්. නමුත් ඒගොල්ලොත් එක්ක හැම වෙලෙම කතා කරන්නයි, හැම දේම විමසන්නයි. ඔවා ඉතින් එච්චර සුදුසු දේවල් කියලා මට හිතුනේ නැහැ. ඉතින් එහෙම සුදුසු කට්ටිය ඉන්නත් පුළුවන්. කොහොම හරි ඉතින් ওই විදිහේ පරිවර්තනයක් තමයි තියුනේ. එතකොට ඒ විදිහේ අර හුස්ම වතුර තුලදී හුස්ම වුණා වුණා වගේ ওই ගිලෙන්න ගිය කට්ටිය එහෙම ඉතින් ඕක හොඳට දන්නවනේ හුස්මේ කොච්චර අවශ්‍යතාවයක් වෙනවද කියලා. අන්න ඒ වුණා වුණා වගේ මොකද්ද මේ කියලා හැරිච්ච ගමන් ඔන්න අනිත් පැත්තේ තියෙනවා. ඒ හැරුණ වේගයෙන්ම අනිත් පැත්තට අහු වුණේ මේක තමයි. කොහොම අහු වුණාද, කොහොම ගැලපුණාද කියන එක අපි ඒක කරපු දෙයක් වෙනුවට කෙරුණු දෙයක් විදිහට අරගමු. ඉතින් ඔන්න ඒ විදිහේ අවශ්‍යතාවයක් මේ අහගෙන ඉන්න පිරිසට තියෙනවා නම් අනේ එතකොට මේක හොයාගන්න හරි පහසුයි. ඉතින් ඒ වගේම මේ ජීවිතේ අපිට වෙන දේවල් පිළිබඳ යම් යම් පොඩි පොඩි අදහස් දැනගන්න පුළුවන් මේ කතන්දර වලින්. මොකද්ද අපි හිතනවා මේ මට ඇයි මේ විදිහේ චෝදනා නගන්නේ? මට ඇයි මේ විදිහට පීඩා කරන්නේ? මම නොකරපු දෙයකට ඇයි මම මේ විදිහට චෝදනා ලබන්නේ කියලා අපිට නිතර නිතර ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ විදිහට විඳින්න වෙන්නේ ඇයි කියලා ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒවැදී මතක් කරගන්න අපිට අපි අපේ ප්‍රවෘත්ති නොපෙනෙනවා වුණත් මතක් කරගන්න හොඳ කතාවක්. මොකද්ද? මෙන්න මේ හාමුදුරුවොත් මේ විදිහටම කල්පනා කරන්නේ නැති සමහර විට. ඇයි මේ මිනිස්සු මට චෝදනා කරන්නේ? ඇයි මේ කිසිත් නොකර මේ විදිහට චෝදනා කරන්නේ කියන කල්පනාව ඇති වෙන්න ඇති. අනේ එතකොට මතක් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහේ මොකක් හරි ඉතිහාසයක් තියෙන්න පුළුවන්. අපි අපිටත් ඔය විදිහේ ඉතිහාස තියෙන්න පුළුවන්. ඒ වෑ ඉතුරු වෙච්ච වලිග කොනවල් තව සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වලිග කොනවල් ඉදිරිපත් වුණාම අපි පීඩාවක් ගත්තට වෙහෙසක් ගත්තට ඇත්තටම ඒවා ඊට වැඩිය එහා ගියපු දේවල්. ඒවා අපිට නොපෙනෙන දේවල්. ඉතින් ඒ අවස්ථාවලදී අන්න හිතේ සැනසීමක් ඇති කරගෙන මේ නිශ්ශබ්ද වෙන්න, ප්‍රතික්‍රියා නොකරන්න, එකට එක නොකරන්න, එකට එක නොකියන්න, ඒ වගේ මතකයක් වටිනවා. මේ වගේ මට බාධා කරන්නේ ඇයි මේගොල්ලෝ කියන එක කල්පනා කරලා බැලුවොත්, මේ විදිහට චෝදනා කරන්නේ ඇයි මේගොල්ලෝ කියන එක කල්පනා කරලා බැලුවොත්, සමහර විට අර විදිහේ කිසිවක් නොකර චෝදනා කරන වෙන්න පුළුවන්. සමහර විට මොනවා හරි කළා චෝදනා කරන වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඉතින් විමසලා බලන්න ඕනේ. සාධාරණව සත්‍ය ඉදිරියෙන් තියාගෙන විමසලා බලන්න ඕනේ. තමුන් කරලා තියනවා නම් ඉතින් ඒ චෝදනාව ලබන්න බොහොම සුදුසුයි. ඔය හිතට එන හිතිවිලි අනුව ක්‍රියාත්මක වෙනවා නම් එතකොට ඒ වගේ චෝදනා නැගෙන්න බොහෝ විට ඉඩ තියෙනවා. නමුත් කරලා නැතුව චෝදනාවක් කෙනෙක් ලබනවා නම් ඇයි මෙහෙම චෝදනාවක් මම ලබන්නේ කියන ප්‍රශ්නයක් විමසීමක් නැවත නැවත කරන්න පුළුවන්. අන්න එතකොට හිතෙන්න පුළුවන්, කල්පනා වෙන්න පුළුවන්, මට මේ යම් කිසි අදාළ නැති දෙයක් මේ තියෙන්නේ. මේ විදියට රාව ප්‍රතිරාව නැගෙනවා. නමුත් අන්න කලින් කරපු ක්‍රියාවක්, කලින් මේ විදියට ලෝහ භාණ්ඩයකට ප්‍රහාරයක් එල්ල කරාම ඒ රාව ප්‍රතිරාව තාම නැගෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් නොකර චෝදනා ලබනවා කියන්නේ නම් බොහෝම හිත් පීඩා සහිතයි. අයි කරලා චෝදනා ලබනවා වගේ නෙමෙයි. ඉස්සර මට මතකයි මගේ ජීවිතේ වුණත් යම් කිසි දෙයක් නොකර චෝදනාවක් ලැබුවොත් ඒකට තද වෙන තදවිල්ලක්, ඒකට හිතට නැగిලෙන පීඩාවක් ආයි නිම කරන්න බෑ. ඒක කියලා නිම කරන්න බෑ. එතකොට මේ විදිහට මේ වගේ සිදුවීම් අරගත්තොත් දැන් මෙතන කාන්තාවක් හා සම්බන්ධ සිදුවීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. අපි හිතනවා මේ ලෝකේ මේ රහස් කියන ඒවා තියන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම ඔය වගේ දේවල් කරනකොට හිතාගන්න මේක කවදා හරි දවසක එළි වෙනවා. දැන් ඔය ආමි එකේ රහස් උනත්, ඔය රජයන් වල රහස් උනත් පස්සේ එළි වෙනවනේ. එළි වුණ දවසට ඉතින් මේ රටේ ලෝකේ මිනිස්සු ටික ඔක්කොම දැනගන්නවනේ. ඒක නිසා සදාකාලික රහස් කියන ඒවා මේ ලෝකේ නැහැ. එතකොට මට තියෙන ප්‍රශ්නයක් තමයි ඉස්සර සාමාන්‍ය මොන මොනවා හරි කරන්න ඔය විදිහේ නැම්මක්, හැඟීමක්, උනන්දුවක් හිත තුලින් එනවා. එයාවට මොකද අන කල්පනා කරනවා, කල්පනා වෙනවා මේක කරලා එළි වුණු දවසක මොන වගේ ප්‍රතිචාරයක්ද මට ලැබෙන්නේ, මොන වගේ ප්‍රතික්‍රියාවක්ද මම එතකොට දක්වන්නේ කියලා කල්පනා කරනවා. මේක කරලා මේ වටපිටාවේ කට්ටිය චෝදනා කරනකොට මොන වගේ ප්‍රතික්‍රියාවක්ද ප්‍රතිචාරයක්ද මේ දක්වන්නේ කියලා හැම වෙලෙම කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට ඒ කල්පනාව තුළින්ම අර ආපු ආවේගෙ අන ටිකක් බැසලා යනවා. ඉතින් ඒ ආවේගයට සමහර විට සම්බන්ධ කට්ටිය අන්න ඉතින් ප්‍රශ්න නගනවා, මොකද ওই විදියට ආපහු හැරෙන්නේ, මොකද්ද හේතුව, මොකද්ද ප්‍රත්‍ය කියලා ඉතින් විමසා සිටිනවා. ඉතින් ඒ වෙලාවට බොහොම නිශ්ශබ්ද වීමක් කරෙන්න වෙන දෙයක් කරන්න හැකියාවක් නැහැ. මොකද ඒක කියලා පැහැදිලි කරන්නත් අමාරු දෙයක්. ඒ විදිහේ ආවේගශීලී කෙනෙක්ට, ඒ විදිහට හැඟීම් වලට නතු වෙච්ච කෙනෙක්ට මේක පැහැදිලි කරන්න අමාරුයි. නමුත් අර නිහඬ බණක් නිතර නිතර සිද්ධ වෙන්න පුළුවන්. නිහඬ බණක් නිතර නිතර කියවෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් අඳුරගත්තොත්, ඥාතීන් වේවා යහළුවෝ වේවා, අපිට ගොඩක් වෙලාවට අර පවණ දැනගෙන මිනිස්සු විදිහට ආශ්‍රය කරන්න හරි අමාරුයි. කොයි වෙලාවේ හරි වැටපයින්නෝ. ඒ වැටපැනීම කොයි වෙලාවේ වෙයිද කියලා කියන්න බෑ. ඒක තමයි අපේ ස්වභාවය. ඉතින් වැටපයින් එක කොයිලා හැරි වෙන්න පුළුවන්. එතකොට ඥාතීන් වේවා යහළුවෝ වේවා, අරේ මනුෂ්‍යත්වේ නාමෙන් අපිට ආශ්‍රය කරන්න පුළුවන්ද, මනුෂ්‍යත්වේ නාමෙන් අපිට කතා බහ කරන්න පුළුවන්ද කියලා ගත්තොත් ඒ ලිමිට් එක තේරෙන්නේ නැති පමණට ගියපු ගමන් අන්න වැඩේ අවුල් යනවා. ඒ ලිමිට් එක පැනපු ගමන් වැඩේ අවුල් යනවා. ඉතින් ඒ වෙලාවට ගොඩක් වෙලාවට යම්කිසි දුරස් වීමක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. නැත්තම් ඒ තැනැත්තත් අන්න ප්‍රශ්නෙකට මතු කරගෙන, ප්‍රශ්නෙකට නතු කරගෙන මමත් ප්‍රශ්නෙකට ඇදිලා යෑමක් නෙවෙන්නේ. ඉතින් අපේ ජීවිත දිහා නැවත නැවත බලන්න පුළුවන්. මේ වගේ අවස්ථාවල කොහොමද පොඩ්ඩක් වමට සිග්නල් දාලා දකුණට කපලා බේරිලා යන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. අර සමීප වුණහම ගොඩක් වෙලාවට ඔය වගේ මොකක් හරි ගැටලුවකින් තමයි නතරවෙන්නේ. අර වැඩි සිනහා දබරටයි කියලා අපි කතාවක් අහලා තියෙනවානේ. අන්න වැඩි සිනහාවට ගියහම කොයිලෑ හරි දබරයක් ඇති වෙනවා. ඉතින් එතකොට අන්න චරිත ස්වභාවය වෙනස් වෙනකොට නැවත නැවත විමසනවා, මොකද මේ විදිහට වෙනස් වෙන්නේ, මොකද මේකට හේතුව කියලා විමසලා සිටිනවා. නමුත් ඒ විමසීම් වලට උත්තර දීලා ආවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒතර ඒ වගේ මගේ ජීවිතේ කීප දෙනෙක් ඉඳලා තියෙනවා. අනේ ඉතින් ඔන්න දැන් කොහොම හරි හොඳ යාළුව විදියට ඉඳියට මොකද අන්න වෙලාවක වැටපයින්න. සමහර වෙලාවට කියනවා ඒ දවස්වල අපි දකින්නකොට ඔය මූණේ තියෙන මූසල ගතිය දකින්නකොට හිතුවේ මහා මුස්පේන්තුවෙක් කියලා. නමුත් අන්න අඳුරගත්තට පස්සේ තේරෙනවා, අඳුනගත්තට පස්සේ හොඳ ආශ්‍රය කරන්න හොඳ කෙනෙක් කියලා තේරෙනවා කියලා ඔහොම කියනවා. ඉතින් ඔහොම කියලා ගිහිල්ලා අන්තිමට වැටපැනෙන අවස්ථාවකුත් එනවා. ඒ වැටපැනෙන අවස්ථාවට ආවම ඔන්න ඉතින් වාමට දකුණට දාලා ගියාම ඊට පස්සේ කියනවා ඇයි මෙහෙම, මොකද මේ කියලා විමසා සිටිනවා. ඉතින් ඒ අවස්ථාවේදී නිශ්ශබ්දව ඉඳියාම මට මතකයි එක්කෙනෙක්ට නම් නිහඬ බණක් ගිහිල්ලා තියුණා. අවුරුදු ගාණක් එහෙම ගිහිල්ලා වැටපැන්නේ නැති වුණාම දවසක් කිව්වා, මොකද්ද අපේ හිත නම් ඔච්චර හයිය නෑ කිව්වා. අපේ හිත නම් ওই විදියට කටයුතු කරන්න පුළුවන් දේවල් නෙමෙයි කිව්වා. මේ බණ දන්න එක්කෙනෙක්වත් බුද්ධ ආගම කාරයෙක්වත් නෙමෙයි. ඒ වෙනුවට අර එහෙම කතාවක් කිව්වා. අන නිහඬ බණක් කියන්නේ ඒ වගේ දෙයකට තමයි. එතකොට කියන්න තියෙන්නේ ඔයාගේ බැලන්ස් එක ඔයා බලා ගන්න, මගේ බැලන්ස් එක මම බලා ගන්නම්. මගේ බැලන්ස් නෑ කියලා හිතනවා නම් ඔය ඉතිහාසෙ විසින් මට නැවත නැවත ඔප්පු කරලා තියෙනවා මගේ බැලන්ස් එක මට තියෙනවා කියලා. එතන මට තියෙන ඒ දවස්වල තියෙන ප්‍රශ්න තමයි යකෝ මෙහෙම හික්මෙන්න පුළුවන් නම් මේක මේ පැවිදි කමන්නේ මේ නිකනුත් කරලා තියෙන්නේ. එතකොට අකුසලේ කුසලේ ගැන අපි අහලා තියෙනවානේ. අකුසලේ කියන්නේ මොකද්ද? අන්න අපි හිතමු කාමයේ වරදවා හැසිරීම අකුසල් විදිහට පෙන්නනවා. කුසල් විදිහට පෙන්වන්නේ මොකද්ද? ඒකෙන් වැළකීම. එච්චරයි. ඒකේ වැළකීම තමයි පෙන්වන්නේ. හැබැයි කරනවට වැඩිය වැළකෙන එක අමාරුයි. ඇහෙන අමාරුයි. දැන් මට ගත්තොත් මගේ පස්සේ එලෝගෙන ඉන්නේ කරපු අකුසල් නෙමෙයි, කරපු කුසල් එලෝගෙන ඉන්නේ. මොකද හේතුව? අයියෝ අතට ලැබිලා කටට දාගන්න උඹට පින නෑනේ කියන චෝදනාව තමයි මේ හිත තුලින් නගන්නේ. මේ අපේම හිත, මගේම හිත තුලින් අන්න බලන්න හරියට නිකං අර තිරිසන් සතෙක්ගේ ස්වභාවයකට නැවත නැවත ඇදීමක් සිද්ධ කරන හැටි. අතට ලැබිලා කටට දාගන්න බැරි වුණා, අටත් ලැබිලා කටට දාගන්න පින නැති වුණා කියන චෝදනාව තමයි තියෙන්නේ. එතකොට අර අකුසල්නේ සාමාන්‍යයෙන් පස්සෙන් එලෝගෙන ඉන්නේ ඔය කට්ටිය කියනවා සිහිය පුදු ගන්න ගියා මං කරපු කියපු කුණු කන්දල් ඔක්කොම එනවා 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 කියලා කියනවා. නමුත් දැන් එලවන්නේ කුසල්. එතකොට අර විදිහට නොකරපු දේවල් අන්න පිටිපස්සෙන් එලෝගෙන එනවා. මෙහෙම අවස්ථාවකුත් ලැබිලා නෙකිරීම පිළිබඳ අන්න චෝදනාවක් මේ හිත තුලින්ම නැගිලා එනවා. ඉතින් ඒ දවස්වල ඒ විදියට හික්වීමක් දැක්කහම මට නැවත නැවත හිතුණ දේ තමයි මේක මේ මේ මෙහෙම හික්මෙන්න පුළුවන් නම් මේ විදියට ඉන්න පුළුවන් නම් මේක මේ පැවිද්දක් නේ ඇත්තටම. මේක පැවිද්දක් නෙමෙයි කරලා තියෙන ගිහිව ඉඳගෙනත් කියන අදහස තියුණා. ඉතින් ඔහොම ඇහුවාම කට්ටිය කියන්න පුළුවන් ඔය කිව්වට ඔය පණ නැති හින්දාද කොහෙද කියන කතාවක් කියලා. නෑ හොඳට පණ තියෙනවා. හොඳට හැංගීම් තියෙනවා. ඒ හැංගීම් තිබිද්දී අන්න වැලකීම පුරුදු කරන්න පුළුවන්ද? වැලකීම පුරුදු කරනවා නම් ඒක කුසලිට යන්නේ. ඒකයි බොහෝ ආනිසංස සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒතකොට දස අකුසල්ම කියලා පෙන්නන්නේ මොකද්ද? ඒකෙන් වැලකීම. කොයි විදියක හරි කමක් නැහැ, මොනවා කළ හරි කමක් නැහැ, වැලකීම. දැන් බණ කොච්චර කිව්වත් මේ කට්ටියට ඇහෙන්නේ නැහෙනි. සමහර විට අපි කියනවා මොකද්ද? අන්න හිතෙන් වෙන අකුසල් තුනක් තියෙනවා. මොනවද තුන? අන්න පළවෙනි එක විෂම ලෝභය. ඊළඟට දෙවනුව අන්න බද්ධ වෛරය. තුන්වෙනුව මිත්‍යා දිට්ටි. ඔය තුන තමයි හිතෙන් වෙන අකුසල්. විෂම ලෝභය කියන්නේ කෙනෙක්ගේ වස්තුවක් දැකලා අපි හිතමු භාර්යාවක් කියලා. අභාර්යාවක් දැකලා මේක මට ලං කරගන්න තිබුණා නම් කැමතියි කියලා. ඔන්න ඉතින් අමුතු විදිහේ රංගනයක් ඉදිරිපත් කරනවා. අමුතු විදිහක බොහොම විනීත ප්‍රසන්න ස්වභාවයෙන් හැසිරිලා හැසිරිලා ඔන්න කවදා හරි අරක බඩට දා ගන්නවා. අන්න විෂම ලෝභයේ ස්වභාවයක්. කෙනෙක් පිළිබඳ තරහක් ඇති වෙනවා. තරහක් ඇවිල්ලා මූට දෙන්න ඕනේ රිටර්න් එකක්. මූ මට මේ විදිහ එකක් කිව්වා කියලා මේකව කොහොම හරි මේකිනුත් එලවලා මේ වැනුත් එලවලා යවන්න ඕනේ කියලා කෙනෙක් හිතුවොත් අන්න බද්ධ වෛරයේ ස්වභාවයක්. ඒවා මේ හිතෙන් වෙන අකුසල්. තොට ඒකින් වැලකීම විතරයි තියෙන්නේ. විෂම ලෝභය නැගිලා එනකොට කියන්න පුළුවන් තමුන්ගේ හිත වෙනතකට යොමු කරලා මේකින් වලකින්න විදියක්. බද්ධ වෛරය නැවත නැවත නැගිලා එනකොට කල්පනා කරන්න පුළුවන් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි, මේ වෛර කරන්නේ මටම තමයි, බාහිර කෙනෙක්ට නෙමෙයි මේ වෛර කරන්නේ. මොකද දැන් මේ කතාවේ හැටියටත් පේනවනේ, අර උසුළු විසුළු කළා අර විදියට කළා තියෙන්නේ බාහිර කෙනෙක්ට නෙමෙයි, තමුන්ටම තමයි කළා තියෙන්නේ. ඉතින් කියනවා අන්න මොකද්ද, හොරෙක්ට කරන ආබාධයකට වැඩිය වෛරකාරයෙක් වෛරකාරයක කරන වෛරකාරයට කරන ආබාධයකට වැඩිය තමුන්ට ආබාධයක් කරගන්න මොකක් නිසාද? මිච්ඡා පණිහිතං සිච්චිත්තං, වැරදි විදියට පිහිටවපු හිත නිසා. ඒ විදිහ ආබාධයක් අපිටම කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දේවල් කරලා චෝදනා ලබන එක බොහොම ස්වභාවිකයි. ඒ චෝදනාවල් වලට හේතු කාරණා තියෙනවා. නමුත් නොකර චෝදනා ලබන කෙනෙක්ට දකින්න පුළුවන් දේ තමයි මොකද, මේකේ අපිට නොපෙනෙන කාරණාවක් තියෙන්න පුළුවන්. මේක අපිට නොපෙනෙන අපේ පෙනීමේ ප්‍රමාණය ඉක්මවා ගිය අර විදිහට බුදුරෙයෙක්ට පෙනෙන කාරණාවක් තියෙන්න පුළුවන්. ඉතින් මම ඒ කාරණාව ඇති කියලා හිතාගෙන මට පුළුවන් ද නිශ්ශබ්ද වෙන්න, මට පුළුවන් ද එකට එක නොකියන්න එකට එක නොකරන්න කියන අදහස තියෙන. අමාරුයි අර විදිහට නොකර චෝදනා ලබන එක, අමාරුයි. සමහර වෙලාවට කෙනෙක් කියනවා ඔයද කරලා චෝදනා ලබන එක නම් ඉවසන්න පුළුවන්, නොකර චෝදනා ලබන එක ඉවසන්න බෑ. ඒකත් ඉතින් හොඳ ජීවිත අත්දැකීමක් තමයි. මටත් තියෙන ඒ වගේ අත්දැකීම්. මටත් වෙලා තියෙනවා ඔන්න නොකර චෝදනා ලැබලා තියෙනවා. නොකර චෝදනා ලැබුවම ආයි ඉතින් ආයි කපන්න කොටන්න පුළුවන් ගන්නට හැඟීමක් තමයි මතුවලා එන්නේ. ඒතකොට ඒ චෝදනා ලැබෙන අවස්ථාවේදී සමහර විට පෙන්වන්න හැදුවත් නෑ එහෙම දෙයක් වෙලා නෑ, එහෙම ආපදාවක් වෙලා නෑ කියන එක පෙන්වන්න හැදුවත් චෝදනා කරන මිනිස්සයා ඒක පිළිගන්න සූදානම් නෑ. නමුත් සමහර විට කාලයක් යනකොට අර විදිහේ නිහඬව ඉන්නකොට ප්‍රතික්‍රියා නොදක්වනකොට අන්න දවසක තේරුම් ගන්න පුළුවන්. දවසක සමහර විට වැඳ වැටිලා කියන්න පුළුවන් මම වැරදි චෝදනාවක් සිද්ධ කරා, මට සමාව වෙන්න කියලා කියන්න පුළුවන්. සමාව දෙන්න ඕමනාව තියුණත් සමහර විට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. අන්න පරක්කු වැඩි වෙලාවට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් ඒ කෝච්චිය ගිහිලා ඉවරයි, ඒ ගොනා විකුණලා ඉවරයි. දැන් ඉතින් නැවත ඒ කෝච්චිය ගන්න බෑ, නැවත ඉක්ම ගිය මොහොත ලං කරගන්න බෑ. ඒ වෙනුවට කිව්ව හැකි අන්න අවසන් ලියුමයි ඔබට ලියන්නේ, විරහා කඳුළු රැඳි දෑ පෑනින් කියවා හැඬුවත් මට නම් කම් නෑ, මගේ හිත අද තව නින්දි, අද තද නින්දි. මට මේ වචන කියවෙන්නේ හරියට ඒ සින්දුවේ දා ඉඳලා අහලා තියෙන එකක්. නමුත් අන්න කියවා හැඬුවත් මට නම් කම් නෑ, මගේ හිත අද තද නින්දි. ඒ නින්දට වැටුණාට පස්සේ අර විදියට ඒ සුදුසු මොහොත ඉක්මිලා ගියාට පස්සේ ඉතින් කොච්චර සමාව ගන්න උත්සාහ කරත් කොච්චර ඒ විදියට හැඬුවත් වැඩක් නැහැ. ඒ හඬනකොට සමහර වෙලාවට මේ හොලවල කියනවා මේ කියන දේ අහන්න කියලා. නෑ මගේ හිත අද තද නින්දේ කියලා තමයි ඒ වෙලාවට කියන්න තියෙන්නේ. ඉතින් ඒක හින්දා තමන් වැඩ කටයුතු කරනකොට හැම වෙලේම බලන්න ඒ තියෙන බැලන්ස් එක කොහොමද කියලා. මගේ බැලන්ස් එක කොහොමද? මගේ බැලන්ස් එක පිළිබඳ මට විශ්වාසයක් තියෙනවද? බැලන්ස් නැති කට්ටිය වැරදි තැන් වලට නොයා ඉඳලා හරි ඒකෙන් බේරෙන්න වෙනවා. නුසුදුසු ස්ථාන මගහැරලා හරි බේරෙන්න වෙනවා. තමුන්ට බැලන්ස් එක තියෙනවා නම් ඕන කුණු කන්දලක ඉදියට ගැටලුවක් නැහැ. රෙඩ් ස්ට්‍රීට් එකක හරි ගිහිල්ලා බලලා එන්න පුළුවන්. මොකද බැලන්ස් එක තියෙනවා නම් ඕනම කෙනෙක් එක ගනුදෙනු කරන්න පුළුවන්. බැලන්ස් එක තියෙනවා නම් ඉතින් සමහර වෙනවා අපේ අනිත් කට්ටියගේ බැලන්ස් හදන්න. ඒ කට්ටියට කියන්නේ ඔයාගේ බැලන්ස් එක ඔයා බලා ගන්න, මගේ බැලන්ස් එක මම බලා ගන්න. නැතුව අනිත් පැත්තට බැලන්ස් කරන්න ගියොත් වැඩේ අමාරු වෙනවා. අය සූත්‍ර දේශනාවකත් තියෙනවානේ. අර උණ ගහේ නැගලයි නගින ගෝලයාට ගුරුන්නාන්සේ කියනවා, උණ ගහක නැගලා සර්කස් සම්දර්ශනයක් ගුරුන්නාන්සේ කියනවා, මේ යහළුව ඔබ උඩට නගිනානේ, ඔබ උඩට නගිනකොට මම ඔයාගේ බැලන්ස් එක බලන්නම්, ඔයා මගේ බැලන්ස් එක බලන්න කියලා කියනවා. එතකොට ගෝලයා කියනවා, ගුරුතුමනි ඔබ ඔබේ බැලන්ස් එක බලා ගන්න, මම මගේ බැලන්ස් එක බලා ගන්න. බුදුරජාණන් වහන්සේ මේ කතාව කියලා මෙන්න මේ වගේ සිදුවීමක් වුණා මහණෙනි කියලා කියනවා, උඹලා උඹලාගේ බැලන්ස් එක බලා ගනිලා මම මගේ බැලන්ස් එක බලා ගන්න. එතකොට කවුරු හරි කියනවා නම් බැලන්ස් නැහැ කියලා, මගේ ජීවිතේ ගත්තාම නම් මට කියන්න තියෙන්නේ කිමං යත්‍ර අදස්සනම් කියලා තමයි. නොදැනීම හැර වෙන කුමක්ද? මගේ ජීවිත කාලේ පුරාවට මම පුරුදු කරලා තියෙන බැලන්ස් එකම තමයි. එතකොට බැලන්ස් නැති කට්ටියට ඉතින් ඔයගේ දේවල් කියන්න ඇත්තටම හේතු කාරණා තියෙනවා. ඉතින් ගිහිල්ලා ඒ උදව්වක් උපකාරයක් කරන්නත් බලන්න පුළුවන්. නැතු නමුත් අන්න නිවැරදි ක්‍රමේ තමයි තමුන්ගේ බැලන්ස් එක තමුන් බලාගන්න. අනුන්ගේ බැලන්ස් බලන්න යන්න එපා. අනුන්ගේ බැලන්ස් බලනවා කියන්නේ කෙලින්ම අර විදියට රාව ප්‍රතිරාව නැගීමක් තමයි. අර විදියට සිංගින් බෝල් එකක ස්වභාවය තමයි ඔය කියන්නේ. නැවත නැවත රාව ප්‍රතිරාව නගනවා. නැවත නැවත එකට එක කියනවා, එකට එක කරනවා. ඒකෙන් අත්මිදෙනවා නම් ඒ අත්මිදීම සඳහා යන පාර වෙනස්. සුපුරුදු සර්කිට් නෙමෙයි. ওই මොලේ තුල වැඩ කරන සුපුරුදු සර්කිට් නෙමෙයි. ඒ හැම සුපුරුදු සර්කිට් එකක්ම වෙනස් කරන්න වෙනවා. ඒ සුපුරුදු දේවල් යනකොට ඒව කඩලා බිඳලා දාන්න වෙනවා. කඩලා බිඳලා දාලා අලුත් සර්කිට් එකකට අලුත් දෙයකට යොමු කරන්න වෙනවා. එතකොට අපේ ජීවිතවල තියෙන ප්‍රධාන ගැටලුව තමයි අපි මේ අලුත් අලුත් ඒවට කැමති නැතුව, අලුත් අලුත් දේවල් කෙරෙහි අවධානයක් නැතුව ඒ වෙනුවට සුපුරුදු ගමනේ යෙදෙනවා. සුපුරුදු ගමන කියන්නේ මොකද්ද? නැවත නැවත මැරෙන, නැවත නැවත ලෙඩ වෙන, නැවත නැවත දුක් කරදර පීඩා විඳින, නැවත නැවත දුක් අර විදියට උපතක් ලබන කෙනෙක් තමයි. නැවත නැවත උපතක්, නැවත නැවත වයසට යාමක්, නැවත නැවත ලෙඩවීමක්, නැවත නැවත මරණයක් තමයි ওই සුපුරුදු සර්කිට් කියන්නේ. ඊට අමතරව නුපුරුදු ගමනක් යනවනම්, අර හුරු පුරුදු එකට පිටපයින්නවනම් ඒක අර කී විදිහේ නිවීමක්, තමුන්වම නිශ්ශබ්ද කිරීමක්. ඉතින් එවැනි වූ නිශ්ශබ්ද කිරීමක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අදත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වැදගත් ධර්ම දේශනාවක් අපි හැම දෙනාටම ඉදිරිපත් කළා. සිංගින් බෝල් එක රාව ප්‍රතිරාව නැගෙනවා වගේ මුළු ලෝකෙම තමා වගේ කැරකෙන බව සමහර පිරිසක් හිතාගෙන ඉන්න බවත්, අනෙක් අයට චෝදනා කරන්න කලින් තමන් එහෙම චෝදනා කරන්න සුදුසුද කියලා තමන් ගැනම කල්පනා කළ යුතු බවත් සංඝහන්සේ දේශනා කළා. ඒ වගේම යමෙක් පළදු ලෝහ බදුනක් වගේ තමන්ව නිශ්ශබ්ද කරනවා නම් ඔහු එකට එක කීමෙන් හෝ එකට එක කිරීමෙන් නැති නිවනට පැමිණියා වෙනවා කියලා සංඝහන්සේ දේශනා කළා. පළුදු ලෝක බඳුනක් වෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට තමයි අපි මේ ප්‍රතිපදාව වඩන්නේ. අන්න ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම වතුරේ ඉඳද්දී හුස්ම හොයනවා වගේ වමනාවක් ඇති කරගන්න ඕනේ මේ ප්‍රතිපදාව වඩන්න. එහෙම වමනාවක් ඉතුරු සිටිය යුතුයි කියන එකත් මේ ධර්ම දේශනාවේ අතුරේ අතුලක් වුණා. බොහොම පිං ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවට. අපි වැඩසටහන ඊළඟ තියෙන ආධුනිකයට අපි විසින් උපදේශ පත්‍රිකාව හඳුන්වලා දෙන එක මම කරන්න උගලන්ට පේනව ඇති. දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද ආධුනික පිරිසට සත්‍යමත් බව හඳුනා දෙන උපදේශ පත්‍රිකාව. මම හැමදාමත් කියනවා වගේ මේ සත්‍යමත් බව කියන්නේ එක ජාතික ආගමකට, දේශ සීමාවකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මිනිසුණු අපි හැමදාටම උපතින්ම ලැබෙච්ච මානව දායාදයක් කියලා හඳුනන්න පුළුවන්. සත්‍යමත් බව මූලික වශයෙන් අවස්ථා දෙකකින් පුරුදු කරන්න පුහුණු කරන නිසන්නවනේ. එකක් සතිමත් ඇවිදීම සහ අනිත් එක තමයි සතිමත් ඉඳ ගැනීම. සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් කොහොමද මේ දේවල් සිදුවේ යුත්තේ කියලා මූලික උපදේ සතුරත් කරලා වීඩියෝ ගණනාවක් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒ අතරින් වීඩියෝ දෙකක් ලින්ක්ස් මම දාලා තියෙනවා. අද මේ මුලින්ම මේ වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් මේ මූලික උපදේශ අලුත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා ඒවා බලලා ඒ අදාළ උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම උපදෙස් ලබාගෙන ඊට පස්සේ වැදගත්ම දේ මේ ප්‍රතිපදාව වටිනකොට මේක දිනපතා පුහුණු කිරීමට අවශ්‍යතාවයක් ඇති කරගෙන තමන්ට කරන්න පුළුවන් කියලා හැකි සංඥාවක් ඇති කරගෙන ඒක කරන එකේ පුහුණුව තමයි වඩා වැදගත් වෙන්නේ. ඒක නිසා දිනකට තමන්ට පුළුවන් තරමක් නම් වඩා හොඳයි. එහෙම නැත්නම් මෙච්චර වෙලා බැරි නම් හැකි වෙලාවක් මේ සඳහා යොමු කරලා සතිමත් හැවිදීමක් සතත් ඉඳ ගැනීමක් කරන්න උත්සාහ කරන්න. අවම වශයෙන් පැය දෙකක් පමණක් වන තුරු ඒ සතිමත් ඉඳ ගැනීම සහස් පෑදිකක සතිමත් ඉඳ ගැනීමක් සහ පෑදිහක සතිමත් ඇවිදීමක් කළාට පස්සේ තුන්වෙනි කාණ විදිහට අපි දක්වන්නේ ඒ තමන් ඒ සතිමත් ඇවිදීම හෝ සතිමත් ඉඳ ගැනීම තමන්ට දැනුණු ආකාරය සරලව තමන්ට තියෙන විදිහට වාර්තාවකට ගන්න. තමන්ට කොහොමද ඇවිදිනකොට කකුලට දැනුනේ, පොළව ස්පර්ශයෙන් නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉරියව්ව හුස්ම හෝ උතරේ පිම්බීම හැකිලිම කොහොමද දැනුනේ, ඒ කාරණා ටික තමන්ට දැනෙන විදිහට වාර්තාවකට ඇතුළත් කරලා ඒ කප්පිවිත ලබා දිය යුතු Google form එක සහ email ලිපිනය මම සඳහන් කරලා තියෙනවා. ඒ ඒවා මාර්ගයෙන් අපිට තමන්ගේ වාර්තා එවන්න පුළුවන්. ඊට පස්සේ හැම ඉරිදාම මේ Zoom link එකකින් අපි මේ වෙලාවට මේ වැඩසටහන පාත්වගෙන යනවා. තමන්ට වාර්තා එව්වත් නැත්නම් වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන් ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ වෙනත් අයගේ වාර්තා අපි ලැබෙන සියලු වාර්තා ගන්න සම්මාසිකපත් කරනවා. ඒක සවාර්තාවක් එව්වොත් ඒ වනායක ඒ සඳහා ඉදිරියට සතුමත් බව වඩා ගැනීම උපදෙස් සහ ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වාර්තාවක් නොවෙව්වත් ඒ අනිත් අයට ලබා දෙන උපදෙස් ආශ්‍රයෙන් තමන්ගේ සතුමත් බව ඉදිරියට වර්ධනය කරගන්න කරගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න කෙනෙක්ටම පුළුවන්. ඒක නිසා හැකි හැම වෙලාවකම සතිපතා මේ වැඩසටහනට සම්බන්ධ වෙන කියලා මතක් කර සිටින හැම දෙනාට මේ අදාළ ලින්ක්ස් සහ මේ උපදෙස් පත්‍රිකාව මම දැනටමත් මික්සෙල්ආර් එකට යොමු කරලා තියෙනවා. මම Zoom එකට තව ටිකකින් ඒක යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ වැඩසටහන ඊළඟ අංගය වෙන්නේ අදට ලැබිලා තියෙන වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. ඒ සඳහා සුදුසු උපදෙස් ලබා ගැනීම ඒ සඳහා මම නදීට ආරාධනා කරනවා. අද ප්‍රශ්නෝත්තර වැඩසටහන මෙහෙවන ලෙස නදී.
බොහොමත්ම ස්තුති රාජිකා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. අද වාර්තා තුනක් ලැබී තිබෙනවා. සිංහලෙන් වාර්තා දෙකක් සහ වියානාදුවගේ වීඩියෝ රෙකෝඩින් එකක්. මම මුලින්ම වියානාදුවගේ වීඩියෝ එක ප්ලේ කරන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි, ඒකෙන් පටන් ගමු.
එහෙනම් අවසරයි ස්වාමීන් වහන්සේ. We received 3 reports today. Out of 3, may I first play the video we received from the Vianadua?
හොඳයි, ඉදිරියට යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. So a small note from Viana's mother, ස්වාමීන් වහන්සේ. Let me read out first as well. I am attaching the video of Viana doing the 5 breaths activity according to the video you sent. She did the breathing part and refused to talk. I asked what you felt after doing that, and her response was nothing. I noticed that last thing she wanted to do is mindful breathing. She would love to do anything mindfully, but not breathing.
Nadeep, are you playing the video?
Yes, Sonos, were you able to see the video or I'm sharing a different screen?
No, previously it was there, but I couldn't see anything. Maybe you are sharing something else. I can see some coding.
Nadeep, I think it's a wrong screen you're sharing.
Okay.
We can find some things about Nadeep.
Can you see that, Swami Nath?
Now can see.
Okay. Yeah, that's the all about it.
Right. Sorry. Maybe she didn't like that activity that much. That's fine. So you have to count 5 breaths. So you go through your palm and make sure that every finger you are taking a breath and letting the breath out. Then again, next finger, when you climb up, you are taking a breath. Then when you climb down, you are letting the breath out. So third finger also similar. So that way we take 5 breaths. So it might take few minutes, not so quickly. So that is the idea of the practice. So this is a practice that you can use in your day-to-day life. Let's say, as we talked in the Dhamma Desana, if you have some difficulty in your mind, if you have some anger, if you wanted to react so much with words or actions, maybe you can instead you can break your attention and bring your attention to something like this, some activity like this, and take 5 breaths. So in order to take 5 breaths, you have to use slowly, mindfully, silently, each finger. When you climb up, you are taking a breath. When you climb down, you are letting it out. Then the next finger, another breath in, then breath out. The third finger, breath in, breath out. If you do like 5 breaths, it might take some time, maybe 1 minute or so. Then you will notice that after doing this activity, you are calm and peaceful. Just due to this activity, you were able to break those thoughts, those emotions that were building. Like a singing ball, it was building, but you broke it and you bring your attention to something else. So that way, if you do, then this is one trick that you can use to change your attention. You can use to get rid of those thoughts and emotions and make your mind calm and peaceful. So that is a nice activity that you can do. I hope you understand the meaning of the activity and how to do it. So you have to go do it slowly. Each finger, when you climb up, take a breath, then climb down, take it out. Then again, another breath goes in, out, in, out. Like that, if you go through 5 fingers, touching the 5 fingers while taking and letting the breath out, after 5 breaths, you will feel calm and peaceful. Maybe you will take a break from those thoughts and emotions. So that's the idea. So I hope the audience also got the message.
That's right, answer. Devani Varta Idripatri Davasarai, Swamin Vahanse. Gauraniya Swamin Vahanse Tat, Sahabhagivana Sadhanatat Thiruvan Saranai. Satimat Satmana. Satman Pate Vetukamina. Satmana Ibema Arambhavanaturu Balasiti Emi. සක්මන ආරම්භයේදී සතිමත් බව විශේෂ කර්මස්ථානයකට නොකරම සක්මන සිදුවීමට ඉඩ දුන්නෙමි. පාදයක් පොළවේ ස්පර්ශ කරන විට හිස තුල සුවතාවයක් ඇතිවන බවද මනසේ ඇතිව තිබූ ආතති ස්වභාවයක් ඉබේම අඩු වී යන බවද අත්දුටුවෙමි. පාද පොළවේ ස්පර්ශ වන හැම වාරයකම යටිපතුල් ආසන්න පේශීන්ගේ තෙරපීම නිසා යටිපතුල් වල විශේෂ සුවතාවයක් අත්දැක්කෙමි. ඇසෙන ශබ්ද, පෙනෙන්නට තිබෙන විදුලි ආලෝකයද, අවටින් වූ බිත්ති ආදිය මෙන්ම සිතුවිලිද යම් තරමකට බොද වී ගිය සැටි නිරීක්ෂණය කළෙමි. සක්මන ඉදිරියට කරගෙන යන විටදී පියවර තැබීමේ වේගය අඩු වී පියවර අතර දුරද අඩු වී ගියේය. සිතේ ඇති වූ බොදගතිය දෙස විමසිලිමත් වෙමින් සක්මන සිදුවන විට කය වෙත යෙදෙන ආයාසය දෙස උපේක්ෂාවෙන් බැලුවෙමි. ඊළඟ මොහොතේ ඉබේම සිදුවන සක්මණ දෙස ප්‍රීතියෙන් බලන සැටිද දුටු වෙමි. මෙසේ විවිධ වූ අරමුණු වෙත ඉබේම සතිය පිහිටුවමින් පාද ස්පර්ශය, කාය චලනය, සක්මණේ වේගය, හොඳ බව, සිත සිතුවිලි ඔස්සේ ගොස් නැවත කය වෙත එන විට ඇති වූ සියුම් චංචල බව නිරීක්ෂණය කරමින් සක්මණ සතිය විසින්ම මෙහෙයවමින්ම නිම විය. මෙසේ පැයක සක්මණ තුළදී බොහෝ තොරතුරු ප්‍රමාණයක් අත්දැක්කෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් රාජිකාතුළු සංවිධායක මණ්ඩලයටත් සහ සම්බන්ධ වෙන සියලු දෙනාටත් විදොක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ති අත් වේවා. මෙවන් අවබෝධය වීම පිණිස හේතු සම්පත් වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමී.
හොඳයි, එතකොට දැන් ඔය විදිහට සක්මන් කරනකොට ඔය වார்த்தාවේ තියුණා වගේ තේරෙන්න පුළුවන් මොකද්ද? අන්න මේ සුළුසුළු දැනීම්, මේ පොඩි පොඩි දේවල් බොහොම රස විඳින ස්වභාවයක්, පතුල පොළවේ ස්පර්ශ වෙන එකත් බොහොම රසයක් තියෙන ස්වභාවයක්, අර විදියට උස්ම වැටෙන එක වුණත් බොහොම රසයක් තියෙන ස්වභාවයක්. දැන් පහුගිය දවසක කියනවා කෙනෙක් මොකද්ද, මට මේ ඇඟ ඇතුලෙන් වාඩි වෙලා ඉනකොට කම්පනයක් වගේ එකක් දැනෙනවා. ඒක පුදුම විදිහට මගේ හිත රස විඳිනවා. ඒක පුදුම රසකින් ඒක විඳිනවා. ඒකත් එක්ක ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. සක්මනේත් ඕකම තියෙනවා. පතුල පොළේ වදිනවා කියන එකට රස විඳින්න අපිට පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ දැනෙන පාරයක් පාසා නිවීමක් වගේ දෙයක් අපිට පෙනෙන්න පටන් ගන්නවා. ඒ වගේ ස්වභාවයක් අපි තුල වර්ධනය වෙලා එනවා. ඒ එන්නේ ඔය කී ආකාරයෙන් සිහ පුරුදු කරන කෙනෙක්ට. මේ 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 වගේ දෙයක් රස විඳින්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මේ ලෝකෙ මිනිස්සුන්ට ඇත්තටම තියෙනවානේ. ඒගොල්ලෝ පිළිගන්න සූදානම් නැහැ මේ වගේ දෙයක් රසයක් තියෙනවා කියලා. දැන් අර කතාවක් තියෙනවා, මේක යාළුවෙක් ඇවිල්ලා කියනවා මට ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ තව කෙනෙක්ගෙන් උපදේශයක් ගන්න උදව්වක් ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ කියනවා? මම මේ විදිහට මෛතුන ධර්මයේ ඇසුරුනේ නැහැ දැන් මාස ගානකින්. මේ වින්ටර් පීරියඩ් එක ඒකින්ද මට මේ කාන්තාවෙම මාරෙදි හම්බ වෙනවා හරි අඩුයි. ඒකින්ද මම මගේ ශරීර සෞඛ්‍ය ගැන බය වෙලා ඉන්නේ. මේ විදිහට මාස 6-7කින් මට මෛතුන ධර්මයේ ඇසුරෙන්නුනේ නැහැ කියලා. ඉතින් කියනවා මම හැබැයි ලාල් මේ ජීවිතයේ තියෙන පොඩි පොඩි දේවල් අගේ කරන්න පෙළඹිලා තියෙනවා. අහසේ පාට මට අගේ කරන්න ලැබිලා තියෙනවා. කුරුල්ලන්ගේ කුරුළු නාදේ මම අගේ කරනවා කියලා. එතකොට අනිත් එක පැනලා කියනවා අහස නිල් පාටයි යකෝ මම ඊයේත් ඔය වැඩේ කරා කියලා කියනවා. ඉතින් ඕක තමයි ලෝක මතේ. ඕක තමයි වටපිටාවේ අනුමත කරන මතේ. නමුත් ඇත්තටම මෙන්න මේ වර්තමානයේ තියෙන සුළුසුළු දේවල් වල විඳීමක් සැනසීමක් අපිට දැක ගන්න පුළුවන්. ඒ විදිහ අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න කෙනාට ඇත්තටම ලොකු ජවයක් හේතු වෙනවා. මේ මුකුත් නැතුව ලැබපු සැනසීමක් තමයි මේක තියෙන්නේ. නොගෙවා ලැබපු සැනසීමක් තමයි ওই තියෙන්නේ. මිලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලැබපු සැනසීමක් තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේක නොමිලේ ලැබෙන දෙයක්. මේ විදිහට ගෙවීමක් කරන්න නැතුව ලැබෙන දෙයක්. අන්නේ ලැබෙන සැනසීම ටික ටික අත්දකින්න කෙනාට ඒක ලොකු උනන්දුවක් උපකාරයක් බවටපත් වෙනවා. ඉතින් ඒක නිසා ඔය සුළුසුළු දේවල් විඳින්න පුරුදු වුණා නම්, සුළුසුළු දේවල් අගය කරන්න පුරුදු වුණා නම් අපේ ජීවිතේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. දැන් ඊයේ අපි පොඩි ක්‍රියාකාරකමක් කරා ඒ තරුණ දරුවෝ එක්ක. අපි කිව්වා අද දවස තුල ඔබ රස විඳපු දේවල් ටිකක්, ඔබට හිතට සතුටක් නැගිච්ච දේවල් ටිකක්, ඔබට මේ වර්තමානයේ දකින්න ලැබුණු දේවල් ටිකක් කල්පනා කරලා ඉදිරිපත් කරන්න කියලා. එතකොට අපි කිව්වේ මේ සතුටු වෙන්න පුළුවන් දේවල් මොනවද, මේ විදිහට අපි කොහොමද thankful වෙන්න සුදුසු දේවල් මොනවද, මේ විදිහට ප්‍රසාදයක් හිතේ ඇති කරගන්න සුදුසු දේවල් මොනවද කියලා තමයි ඇහුවේ. එතකොට අපි කිව්වා කාර් එකක් තියුණා කියලා, ජොබ් එකක් තියුණා කියලා, ඒ වගේ දේවල් නෙමෙයි මේ සුළුසුළු දේවල්. සුළුසුළු දේවල් හොඳ විස්තර සහිතව කියන්න කියලා තමයි කිව්වේ. ඉතින් මම කිව්වා මට ඊයේ අහන්න ලැබුණා මේ විදිහට සැළලිහිණි නාදයක්. ඒක හරීම ප්‍රියකරුයි. ඒ මියුසික් එක හරීම ලස්සනයි කියලා. ඊට පස්සේ මෙහෙණින් වහන්සේ කියනවා මම අද සේපාලිකා මල් ටිකක් ඇහිඳා. ඒ සේපාලිකා මල් ඇහිඳිනකොට ඒ මලේ වර්ණය සුවඳ මට බොහොම ප්‍රියක් ඇති කරා. ඉතින් ඔහොම කිව්වහම අන්න තරිඳු කියනවා ඊට පස්සේ අන්න අපි පුතා එක්ක මේ අලි වගේක් ඉන්නවා ළඟ පෙරහැරක. එන්න ඒ සත්තු බලන්න ගියා. ඒ අලි දැක්කහම හිතට බොහොම සැනසීමක් විවේකයක් ඇති වුණා. ඊට පස්සේ ළමයි කියනවා මම අද වයසක අසනීපෙන් ඉන්න ආච්චිට දොඩන් යුස ඉදුරුවක් හැදුවා. ඒක නිසා මට විවේකයක් සැනසීමක් හිතට සතුටක් ඇති වුණා. මම මේ වතුර වැටිලා ඉඳිය කුඹියෙක් බේරගත්තා. ඒක නිසා හිතට සැනසීමක් සතුටක් ඇති වුණා. මෙන්න මේ විදිහට මේ සුළුසුළු දේවල් මේ දවස් පුරාවට ඔය වගේ දේවල් අනන්තවත් තියෙනවා. නමුත් අපි මහා ලොකු දේවල් හොයාගෙන ගියොත් ඉතින් අර දේවල් බොහොම වැදගත් නැති දේවල් කියලා තමයි තේරෙන්නේ. අහස නිල් පාටයි. ඔකේ මොනවද බලන්න තියෙන කියලා තමයි අහන්නේ. ඔකේ මොනවද නොටිස් කරන්න තියෙන කියලා තමයි අහන්නේ. නමුත් අහට අහස නිල් පාටම නෑ. අහස නිල් පාටයි කියලා අපි හිතාගෙන ඉඳියට නිල් පාටම නෙමෙයි අහසෙ තියෙන්නේ. අන්න ඒක නිසා ඒ වර්තමානයේ එළඹෙන කෙනෙක්ට මෙන්න මේ රසයේ වැඩි වැඩියෙන් ලැබෙනවා. ඒ රසයේ වැඩි වැඩියෙන් විඳින්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ සලකුණු මේ වார்த்தාවේ තියෙනවා. ඉතින් ඒකෙන්ද අර බුදුරජාණන් වහන්සේ කියන වගේ පාමොජ්ජ බහුලා හෝත කියලා තමයි කියන්නේ. හිතේ සතුට ඇති කරගන්න. මොකද හේතුව මෙන්න මේ සුදුසු අවස්ථාවක් ලැබිලා තියෙන නිසා. හොඳයි, ඊළඟ මේ ධම්ම සරණ හාමුදුරුව කැලණී පුරවරේ ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඒ ස්වාමීන් වහන්සේට කියමු ඉදිරියට.
මේ ස්වාමීන් වහන්සේ බොහෝ පිං තෙරුවන් සරණයි. අවසරයි ධම්ම සරණ ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉන්න අවසරයි අපි අදීප් මහත්මයා, රාජිකා මහත්මයා ඇතුළු පිරිසත් එක්ක දැන් එකතු වුණා මේ පැතිලා.
ස්වාමීන් වහන්සේ බොහෝ ගෞරවයෙන් අපි පිළිගන්නවා පාද නමස්කාර කොට. ස්වාමීන් වහන්සේ අපිට තව වාර්තාවක් මේ ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් සහ පොඩි ස්ටේට්මන්ට් එකක් වගේ ඇවිල්ලා තියෙනවා මම ඒක කියවන්නම් ස්වාමීන් වහන්සේ මුලින්ම එකත් ස්වාමීන් වහන්සේ නමක් අපිට යොමු කරලා තියෙන්නේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමි සක්මණ ප්‍රයක් කරමි පරයන්කේ සදා හැකි උපරිම කාලයක් ලබා දීමට උත්සාහ කරමි වෙන විස්තර ලියලා නැහැ ස්වාමීන් වහන්සේ එච්චරයි ඉදිරිපත් කරලා තියෙන්නේ
ඔව් සාමාන්‍ය මේක මේ ඒ ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු කෙනෙක් කරන බව දන්නන්න වගේ තමයි මම හිතන්නේ මේක මතක ගල් නැත්තේ මේ ඒ ස්වාමීන් වහන්සේට අපිට මතක් කරන්න පුළුවන් ඉතින් වැඩසටහනට මේ සම්බන්ධ වෙලා මේක මේ මැද භාගයේදී විස්තර කරලා දෙනවා මේ තමන් කරන්න ඕන විදිය ඊට පස්සේ ඒකේ වාර්තා කරන විදිය ඉතින් මේ චක්මණ පැයක් කරනවා කියනකොට ඊට පස්සේ ස්වාමීන් වහන්සේට පුළුවන් මොනවද මේ පැය තුල අත්දැකේ කියලා අත්දැකපු දේවල් විස්තරයක් කරන්න ඉතින් ඒ විස්තරේට මේ පටන් ගත්තු තැන ආරම්භයේදී කොහොමද මම මේක කියමු උනේ ඊළඟට මේ කොයි විදියටද උපදේශ ක්‍රියාත්මක කළේ ඊළඟට මැද හරිය වෙනකොට කොහොමද පැයක් වෙනකොට කොයි විදියට දැනුනේ පරියන්කේ කොයි විදියටද කියලා විස්තරයක් කරන්න පුළුවන් ඉතින් භික්ෂුන් වහන්සේලා විදියට අපි මේ කටයුතු වල මේ යෙදෙන්නට අවශ්‍යයි අපි කෙනෙක් මේවා මේ බුදු පියාණන් වහන්සේගේ උපදෙස් අපි මේ විදිහට බෙදා හදා ගැනීම කිරීම අවශ්‍යයි. ඉතින් මේ වන විට පූජනීය ලොකු ශාන්වාස මුල් වෙලා මේ පිරිවෙන් වලටත් ඒ ස්වාමීන් වහන්සේලාටත් මේක ලබා දෙනවා. ඉතින් මේ අධ්‍යාපනය ලබන විශේෂයෙන් මේ අපේ ආරණ්‍ය වාසී භික්ෂු සංඝයා ඉන්න අධ්‍යාපනයට විතරක්ම යොමු වෙච්ච ඒ ස්වාමීන් වහන්සේලාත් එතත් මේ වගේ වැඩසටහනවලින් ලොකු උනන් මේ උපකාරයක් ලැබෙනවා ඇත්තටම ලැබෙන අයත් ඉන්නවා ගොඩාක් ප්‍රසිද්ධ නොකරට මේ ඉතින් අපිට මතක් කරන්න තියෙන්නේ මේ අපි එකට ශාසනයට මුල් වෙච්ච අය ඉතින් ඒකෙදී මේ වගේ වார்த்தාවක් හරි ඔප එක ඉතා වටින මේ කටයුත්තක් සතුටක් ලැබෙන දෙයක් නමුත් මේක දිගින් දිගට ඉදිරියට තවත් අපිට මේ අනු අපි හැම දිනාටම සමන්ටත් කරන අනුග්‍රහයක් විදිහට තව විස්තරයක් එකතු කරලා වார்த்தාවක් ලියන්න. අන්න ඒ වார்த்தාවෙන් මේ තමන්ටම ඉදිරියට යෑම තේරුම් ගන්නවා ලියනකොටම ඊළඟට මේ විදිහට බෙදාගත්තන් පස්සේ අපි මේ කණ්ඩායමක් එක්ක ඒක අනිත් අයටත් උපකාර වෙනවා අපි අපිටත් උපකාර වෙනවා හැම දිනාටම මේ උපකාර වෙනවා එකිනෙක ඔසවා තබා ගැනීමක් සිද්ධ කිරීමට දායක වෙන්න කියලා අපි මතක් කරමු ස්වාමීන් වහන්සේ
වැඩසටහන තුල රාජිකා ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ නැවතත් උපදේශ පත්‍රිකාව සහ ඊමේල් ඇඩ්‍රස් එක
ඒක තමයි මේ ලින්ක් එකක් තියෙනවනේ
එහෙමයි ස්වාමීන් වහන්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවාද ගැටලුවක් තියෙනවා නම් හරි පත්‍රිකාව ලැබුණේ නැහැ ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්න අපහසුතාවක් තියෙනවා නම් ඊමේල් කරන්න පුළුවන් අපිට ඒක සලස්ස ලැබෙන සලස්සන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ
හොඳයි
ඊළඟට ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ අහලා තියෙන්නේ ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ සහ සතියේ වෙනස කුමක්ද යෝනිසෝ මනසිකාරයේදී සංස්කාර රැස්වීමක් සිදු වෙනවාද එච්චරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ
ඔව් ඒකට තමයි දැන් ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවක් කරනවා ඒ පිළිබඳව තමයි කියවෙන්නේ ඊට පස්සේ මේකේ මේ වැඩසටහනම මුළු එක්කම ඉතින් හැම මේ ආරම්භය දැන් 50 ගානක් ඉතින් ඕකම තමයි මේ කාරණා තමයි මේකද විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා මේ ආදුනික කෙනෙක් කියලා එහෙම සඳහනකුත් නැහැ. නමුත් මේ විදිහට මේ ප්‍රශ්න අර සිද්ධාන්තමය ප්‍රශ්න වලට යෑම මේ හරහා මේ තමන්ගේ අර මේ භාවනාව සහ තමන්ගේ අත්දැකීම් කරන්න විස්තර කරන්න තියෙන කාලය අතහැරගෙන යනවා. ඊට වගේම අනිත් පිරිසටත් අනවශ්‍ය පණිවිඩයක් ඒ හරහා යන්නේ. ඒ වගේමයි මේ මම හිතන්නේ යෝනිසෝ මනසිකාරය පිළිබඳව අපේ ධර්මදේශනාකුත් විශේෂයෙන්මත් මම හිතන්නේ කීප සති කීපයකට කලින් සිද්ධ කරලා තියෙනවා. ඒ විදිහට මේ අර අතරම උත්තර දෙන්න මේකේ ගැටලුවක් නැහැ. නමුත් මේවයි මේ උත්තර දීම හරහා අපි මේ අපි අතවන්නනවා වැරදි පැත්තකට යන්න. ඒ නිසා මේ මතක් කරනවා මුලින්ම මේ සිද්ධාන්තමය ගැටලුවට කමක් නෑ මේ තමන්ගේ අත්දැකීම විස්තර කළා මම මෙන්න මෙහෙම සක්මනක් ගත කරා මම මෙන්න මෙහෙම පරියන්කයක් ගත කරා මෙන්න මේවා තමයි මගේ විස්තර අමතරව මෙන්න මෙහෙම ගැටලුවක් මට තියෙනවා ඒ සඳහා අවස්ථාව ගන්නවා කියලා මේ සිද්ධාන්ත ගැටලුව අවසානයේ ඉදිරිපත් කිරීම තමයි මේ එහෙම ගැටලුවක් තියෙනව නම් ඒ වගේ කාරණයකට ඉදිරිපත් කරන්න තියෙන ක්‍රමී ඒ නිසා මින් ඉදිරියට හැම දිනාගෙම මේ කෙනාගෙනුත් ඉල්ලා සිටිනවා මේ මේකට කරන ගෞරවයක් විදිහට තමන්ගේ අත්දැකීම විස්තර කරලා ඒ හරහා මේ තමන්ගේ ඔය සිද්ධාන්තමය ගැටලුව මතු කිරීම හොඳයි කියලා. ඊළඟට යෝනිසෝ මනසිකාරය කියන්නේ ඉතින් සතිය නැත්තම් යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඒක තමයි ඇත්තම කතාව. මේ යෝනිසෝ මනසිකාරයක් කියන දෙයක් ඇති වෙන්න සිහිය තියෙන්න ඕනේ. නිකන් ඉන්න වෙලාවට කොහොමද කරන්නේ මනසිකාරෙන් මනෝගානවා කියන්නේ මනසිකාරයක්. ඒක යෝනිසෝ එකක් නැහැ. හැබැයි ඇයි ඒ දන්නේ නැති නිසා. දන්නවනම් ඕන දෙයක දැනුවත් බවක් කිරීමේ දැනුවත් බවනේ සතිය කියන්නේ වර්තමානයේ ඉන එක. ආන්නේ දැනුවත් බවත් එක්ක මනසිකාරයක් වෙනවනම් ඒක තමයි යෝනිස මනසිකාරය. එතකොට ඒක සිහියෙන් කෙරෙන්නේ. සිහිය නැතුව යෝනිස මනසිකාරයක් ඇත්තේ නැහැ. ඒකයි නුවණින් මෙනෙහි කිරීම කියලා මේ වචනේ තේරුම අරගෙන අනිත් පැත්තට ගිහිල්ලා මෙහෙම මේ දැන් මම කරන්නේ නුවණින් මෙනෙහි කිරීමක් කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. මොකද නුවණින් මෙනෙහි කිරීම තනි කරම වචන විතරක් අරගෙන කරන්න ගියොත් අපිට තියෙන සාමාන්‍ය බුද්ධි අනුකූලව සත් සිහියක් ධර්මයක් නොමැතිව කරනව මෙනෙහි කිරීම විද්‍යාඥයෝ කරන දේවල් වගේ ඒ යම් යම් ලෞකික දේවල් වලට යයි. නමුත් ඒක යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයක් වෙන්න නම් සිහිය සතිය අඩංගු විය යුතුයි. ඒ කියන්නේ දැනුවත් බව. මම දන්නවා දැන් මේ මොකද්ද කරන්න කියලා දන්නවනම් අන්න ඒක යෝනිසෝ මනසිකාරය බවට පත් වෙනවා.
එකම ගැටලුව මාත් සති තුනකට වගේ ඉස්සලා ධර්මදේශන අවසානයේදී අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. මා මොකද කලින් මේ ධර්මදේශනාවක මට අහන ස්වාමීන් වහන්සේ සතිය වඩලා තියෙනවා නේද? දැන් මොකද යෝනිසෝ මනසිකාරය වෙන්න ඕනයි කියලා කරලා. මට තේරිච්ච විදිහ තමයි ස්වාමීන් වහන්සේ සතිය වඩලා තියෙනවා නම් තමයි යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ. ඒකක් කරන දෙයක් නෙවෙයි, ඒකත් වෙන දෙයක් කියලා මගේ අදහසක් තමයි ස්වාමීන් වහන්සේ මටත් ඇති වුණේ පසු කාලෙකදී.
ඒක මේ නෑ ආරම්භයේ ඉතින් තල්ලු කරමක් තියෙනවා. ඉතින් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට ඉතින් මේ සීලයක් රකින්න ඕන මම කියලා ඉන්නවා. ඉතින් ඒවා තියෙනවා. ඊට පස්සට තමයි ඔය අතහැරීම සහ නැතිවීම ඉබේ වෙන තැනක ගතියට යන්නේ. ඔය අපි කරන දෙයමයි සක්මන පරියන්කේදී වෙන කාරණාම තමයි. ඉබේ කියන තැනට එකපාරටපත් වෙන්නේ නෑනේ. ඉතින් ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන එක මේ ඔය අපි හිත දැන් ඔය විස්තර කරාවගේ නදී මහත්මයා විස්තර කළා වගේ මේ ඉබේ වෙන තැනම කිව්වොත් මේ අපිට ඒක ගැටලුවක්. මේ හැම එකම අර මොකද මේ අනුවර්තනය වෙමින් යන්නේවනේ. ඒ කියන්නේ සතිය වුණත් එක මේ නිර්වචනයක් නැහනේ. සති මාත්‍රේ ඉඳන් සම්මා සතිය දක්වා මේක තියෙනවා. මේ පෙරලි මේ වර්ධනයක් මේ විපරිණාමය වීමක්. එතකොට අන්නේ විපරිණාමයේ ඒ අවස්ථාවේ ලැබෙන සති මාත්‍රයේ බව සති මාත්‍රය නම් යෙදෙන්නේ එතන සම්මහතිය නැති වුණත් ගැටලුවක් නැහැ. යෝනිසෝ මනසිකාරය තමයි. ඇයි දැනුවත් වෙන්නේ සිද්ධ වෙන්නේ මේ මෙනෙහි කිරීම මොකක් වුණත් කරන වැඩේදී කරන දේ දන්නවා. එතකොට දැන් මේ කනවා බොනවා දැන් අත ඔසවනවා යවනවා කියලා ආරම්භ කිරීමක් කරනවානේ. සමහර වෙලාවට දැන් ඔයා ඉතාම ආධුනිකයිට ලැබෙන උපදේශක් විදියට හිත තාම මේ දඩබ්බර දුවන්න දඟලන කෙනෙකුට මෙහෙම හිතන්න මේ විදියට මෙනෙහි කරන්න ඉතින් කියලා උපදේශක් තියෙනවා. ඉතින් ඒකත් යෝනිසෝ මනසිකාරයක් තමයි. හැබැයි ඔය කියන වගේම ඒක මේ 100%ක්ම ඉවර නෑ. ඒක අවසානේ නෙවෙයි. ඒ යෝනිසෝ මනසිකාරයේත් තියෙනවා මේ විපරිණාමයේ ඉදිරියට යෑමක්. ඇත්තටම ඔය කියන වගේ ඊට පස්සේ ඔය පුරුදු කළා මේ සිහිය නැති වෙලාව දැනගන්නවා. සිහිය තියෙන වෙලාව දැනගන්නවා. මේ වෙලාවේ මම මෙන්න මේ විදියට මෝඩකමක් කරා. දැන් මේ වෙලාවේ හොඳ වැඩක් කරා. ඊට පස්සේ දෙකම නැතුව සමහල්ලා මම හිටියා මොකක්වත් නැතුව රාගයක් ද්වේෂයක්වත් නැහැ මොනවත්වත් නැතුව මේ කාලේ ගත කරලා තියෙන බලන් ඉදිහාම පරියන්කේ දැන් නිින්දේ හිටියා ආදී වශයෙන් මේ ඒ තැන් පහු කරගෙන. ඉතින් ඒ විදිහට මේක ඉස්සරහට යද්දී අර කලින් වාර්තාාවත් තිබුණා වගේ මේකේ ඉබේ වෙනවා සතුටෙන් මේ කරන දේවල් ටික බලාගෙන ඉන්න මට්ටමට යනකොට ඔන්න ටික ටික ඔය යෝනිසෝක මනසිකාරයේත් ඒ ප්‍රභේද ඒ අවස්ථාවේ මතුවෙලා එනවා. අර සබ්බාස සූත්‍රයේ පෙන්නලා තියෙනනේ කොටස් හතක්ම ඒ භාවනා පහ තබ්බා කියන්නේ එක් ආකාරයක යෝනිසෝ මනසිකාරයක්. ඒක වෙන්න ඒ මට්ටමේ ඒ විදිහට පරිසරය සකස් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ මේ නපුරු ආශ්‍රයෙන් ඈත් වෙන්න ඒක හිතන එක ඒක යෝනිසෝ මනසිකාරයක්. ඒක නපුරු ආශ්‍රය දැනගන්නවා, දැනගෙන ඒකෙන් ඈත් වීමේ මේ තියෙන මේ ප්‍රයෝජන තේරුම් ගන්නවා, ප්‍රයෝජන තේරුම් අරන් ඒකෙන් ඈත් වෙන්න කල්පනා කිරීම, ඒ වගේ මේ යෝනිසෝ මනසිකාරයක්. ඒ වගේ මේ ප්‍රත්‍යවේක්ෂාව, තමන් කන බොන දේවල්, අඳින පළඳින දේවල්, බෙහෙත් ආදී ප්‍රයෝජනෙ සලකා කර යුතුයි, මේව මැත්තේ යන්න ඕනේ නැහැ කියලා කල්පනා කිරීම. මේ විදිහට ඒ කොටස් පහම හතක් හතම යෝනිසෝ මනසිකාරයේ කොටස්. ඉතින් මේක මේ ඒ විදිහට ගන්න අවශ්‍ය නැහැ. අපි කොහොමත් මොන දේද කරන්නේ මේ වෙලාවේ මට නැගේ මම සීය පීටවගෙන ඉන්නව කරගෙන යනවනම් ඒ මොහොතේ මම දන්නව නම් මේ කරන්නේ මොකද්ද කියලා හරහා වැඩෙන සීය හරහා මොකද්ද මට හිතෙන්නේ මේ වෙලාවේ, මොකද්ද මම දැන් කියන්නේ, මොකද්ද කරන්නේ, මොකද්ද දකින්නේ විදිහට, මොකද්ද ඇහෙන්නේ ආදි වශයෙන් යම් යම් මට්ටමකින් පහුවෙලා හරි සුළු කාලයක් පහුවෙලා හරි එකපාර්ටම කෝට මේ විදිහට සීය පීටවගෙන කරන කියන සියලුම මේ හයෙන්ම එන ආයතන හයෙන් එන අරුණු හයම හොද්ද සිහියේ සුපිරිසිදුව ඉන්නවා කියන එකක් නෑ නේද? ඒ දක්වාන යන්න තියෙන. ඉතින් ඒක එකපාරට වෙන්නේ නෑ. ඉතින් ඔය වෙන ප්‍රමාදයන් දැක දැක වෙන මේවට උත්සාහ ගන්නකොට ඒ දැනගන් ප්‍රමාණෝකූලව දැනුවත් බව ඒ ආකාරයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒ දැනුවත් භවයේ ඉන්න උත්සාහගතයක් ගන්නව නම්, ඒ වගේම සාර්ථක වීම සිද්ධ වෙනව නම්, අසාර්ථක වීම වෙනවා එකක් දන්නව නම්, අන්න ඔය විදිහට ගමන් කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ.
සම්බන්ධ වෙලා සිටින සියලු දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමුගේ ගැටලු තිබෙනවා නම් මේ අවස්ථාවක් කරගන්න කියලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. ශ්‍රියාණි රාජපක්ෂ අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අන්මියුට්
සයිනා සේනාද?
ඔව් හොඳට ඇහෙනවා.
සාමිනාස්ස මම සතිමත් පරියන්කෙට ගියා. ඒ පරියන්කෙට ගිහිල්ලා පරියන්කෙ ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා සීයෙන්ම කයට හිත දාගෙන ඉන්නවා. ඒ ඉන්නකොට මම ඇස් එක පියාගෙන සතිමත් ඉන්නකොට මට තේරෙනවා ඉස්සෙල්ලාම මගේ උදරය පිම්බෙන හැකෙන බව, පපුව උස්මහත් වෙන හැටි, උදරය පුරීස් එක ඉහළ පහළ යන හැටි සහ මේ නාසයේ අග මම ඉන්න බවත් එකවර මේ හතරම තේරුණා. පස්සෙන් නිශ්ශබ්දව ඉන්නම බලාගෙන ඉන්නකොට එකවරම පිත්ත නාසිකාග්‍රේටම ඉහළ පහළ යන බව දැනගෙනම හිත තියාගෙනම ඕ වෙලාවක් ඉන්නකොට මට තේරෙනවා හුස්ම එකවරම ඉහළ පහළ යන විදිය. සතිමත් ඉන්නකොට මට ආවට ශබ්ද ඇහුණා. මම ඒ ශබ්දෙට ගියා කියලා මට හොඳට තේරුණා. ඒ ටික වෙලාවක් ඉන්නකොට නැවතත් එකවරම නාසිකාග්‍රේටම මම ඇවිල්ලා තියෙනවා කියලා මට තේරුණා. නාසිකා ළඟටම සිත වෙටි වෙටි බොහෝ වේලාවක් බලාගෙන ඉන්නකොට මට නිකන් තනි ඉරක් වගේ එක සැහෙන වේලාවක් ගියාට පස්සේ හුස්ම ඉහළ පහළ යන ආකාරය තේරුනේ තනි ඉරක් වගේ. මම ඒ තුලටම බොහෝ වේලාවක් ඉන්නකොට මට එකපාරට තද හුස්මක් එකවර දැනුණා. ඒත් මම කය හොල්ලන්නේ නැතුවම ඒ මම හිටපු ආකාරයටම නාසිකාග්‍රේ සිත තියාගෙන හිටියා. පැයකුත් විනාඩි 30 ගානක් වගේ මම ඉඳලා තියෙනවා. හුඟක් වෙලාවට සතියෙම හිටිය කියලා මට හොඳට තේරුණා. ඒකම මගේ කය චුට්ටක් විතර ඉදිරියට ගිහිල්ලා තිබුණා කියලා මට තේරුණා. නමුත් මම ඉඳලා ඉවරලා පරියංකෙන් ඉවත් වෙන්න හදනකොටම මම යාන්තම් ඇස් දෙක අරලා බැලුවා මගේ කය කොහොමද තියෙන්නේ කියලා. ඒ වුණාට මට තියෙන විදිහට මම ඉඳගත්තු විදිහට මගේ කය තිබුණා ස්වාමීන් වහන්සේ. මට නමුත් අර පරියංක ඉන්නකොට තේරුණේ මගේ කය චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා වගේ. ඒ සන්නස මට ඒකට උපහාසයෙන් උපදෙස් කරපු විදිහ කොහොමද?
ඔව් විස්තරය අනුව නම් තමයි හොඳට මේ උපදෙස් ටික ක්‍රියාත්මක කරලා තිනවා මේ උපදෙස් ලැබෙන මූලික උපදෙස් ටික. ඒ වගේම මේකේ තමන් කයට මුලින්ම හිත යොමු කරගෙන ආරම්භය හොඳට අරගෙන තිනවා. ඊට පස්සේ ඒ මේ සිහිය එන විදිහට සිහිය වර්ධනය වෙන ආකාරයට මේ වෙන දේ ටිකෙන් ටික බලන් ඉඳීම හුරු කරගෙන තිනවා. ඉතින් මේ සියලුම මේ අත්දැකීම එකකට වැරදි නෑ. ඉතින් මේ සිද්ද වේගෙන යනවා. දැන් හුස්මට හිත යොමු වුනන් පස්සේ හුස්ම අතු කරගෙන තියෙන විදිහත් හොඳයි. ඇඟට හිත යොමු කළා මේ හුස්ම ඉහළ පහළ යෑම වැඩියෙන් දැනෙන තැන අල්ලාගෙන තියෙනවා. මේ බල කිරීමක් කරන්න නැතුව මේ විදිහට ගත්තු ඒ අල්ලා ගැනීම හරහා ඒ හුස්මෙත් සිහිය පවත්වලා තියෙනවා. එතකොට ඒකේදී ඔය අවස්ථාව වෙනවා. දැන් ටිකක් ඔයි ආපස්සට එනවා, පහු රළු වෙනවා, ආයි ටිකක් මේ යනවා. ඉතින් ඕක තමයි ස්වභාවය. අර ග්‍රීස් ගහින් නගිනවා වගේ තමයි. යටිනවා, ආපහු යනවා. ඉතින් ඔහොම යනකොට ඔය දැන් හුස්මේ එක අවස්ථාව වෙනවා. දැන් මේක අපි අල්ලගත්තන් පස්සේ දැන් මේ හොරා දැන් අහුවේගෙන යනකොට මේ හර කුළු හරක ගන්නේ ගමින් හැලෙන් ගෙනල්ලා බැඳ ගන්නකොට මුලින් ඉතින් දුවනෝ දඟලනෝ අර මේ දැන් ගහක බැඳම දුවන්න දඟලනෝ දඟලලා ටික වෙලාවක් යනකොට මේ ඇති වෙනවා. මෙයාටම තීරණ වැඩක් නැහැ, දුවලා දඟලලා හරියන්නේ නැහැ කියලා. ඔන්න මේ හීල වීම ගැන අතෑරලා කණු ඇවිල්ලා ලගිනවා. මේ විදිහට තමයි අපි ටික ටික මේ කුළු හරකව හීල කරන්නේ. ඉතින් අන්න විදිහට ඔය මේ සිහියත් වැඩෙන්න මෙයා හුස්ම හොඳට තීරීගෙන යද්දි ඒක දිහාම හිත සිහිය පවත්වාගෙන යද්දි මේකේ ටික ටික අර ආස්වාද ප්‍රසාර වෙනස මේ හුස්ම ගන්නවා හෙලනවා කියලා අර තිබ්බ ලොකු වෙනස ඔන්න ටික ටික බොඳ වෙනවා. දෙක නිකන් සම වගේ නිකන් ඉරක් වගේ ඔන්න තේරෙන්න ගන්නවා. ඒක වෙනසක් නැති ගතියක්. ඉතින් ඇත්තටම එතෙන්දි මේ ගැටලුවක් නැහැ. ඒක තමයි මේ සිහිය වැඩිවීමක් කියලා තේරුම් ගන්න ඕන. එතකොට සතුට වෙන්න පුළුවන් සිහිය වර්ධනයක්. ඒකත් එක්කම ඉන්නවා. දැන් එතකොට ඇත්තටම අවධානය වැඩි කරන්න සිද්ධ වීමක් වෙනවා. කලින් තිබ්බට වැඩිය මෙයා දැන් සියුම් වෙලා. මේ නිසා කරන්න තියෙන්නේ අපි තවත් හොත්තට අවධානය යොමු කරන්න. මේ ඉරේ ඇතුලේ තව මොනව හරි තියෙනවද කියලා හොඳට බලාගෙන ඉන්න එක විතරයි කරන් තින්නන්නේ. විදිහට බලනකොට එකපාරටම ඉතින් අර හුරු නෑනේ වෙච්චර තද බැල්මක් බලලා අතරම නිකන් බලන් ඉන්න එක කරන්නේ සිහි. නමුත් අර අපිට හුරු නෑ ඒවා. අපි පුරුදු වෙලා තින්නේ ඇහැ කන නාසය දිව කය මනස ඕවයි එක්ක දුවදුව ඉඳීමනේ. ඉතින් අර මේ වගේ දෙයකට මෙයා හුරු නෑ මේ ටික මේ අංගට. ඉතින් අර මෙහෙම අර කුළු වරක වගේ ගැටගවම ඉතින් ලගින් එක කරාට ඒ කැමැත්තකින් කරනව නෙමෙයිනේ, කරන්න වෙන නිසා කරනවා. ඒ වගේ මේ තනීරට වගේ එහෙම හුස්ම හොඳට මේ සියුම් වෙලා දැනෙන ගත්තම අපි ඒකට අවධානය යොමු කරන්න වෙනවා. ඉතින් ඒකත් කිරෙන්න උත්සාහයක් අරන් තියෙනවා. එතකොට එක පාටම අර පරණ පුරුද්ද මේ මතුවෙලා එනවා. ඉතින් එක පාරටම මේකේ ඉන්න කම්මැලි කියලා ඒක අකමැති වෙලා මේ ස්වභාවයෙන්ම අර තදක නැවත තද ලොකු හුස්ම ගන්න එකට ආපස්සට ඊමක් කරනවා අර ක්‍රීස් ගහේ වගේ. ඉතින් ඒක ගැටලුවකුත් නෑ. ඒකට කරන්න තියෙන්නේ අපි ඒක වුණා ඒක එච්චරයි නැවත මම බලනවා. ආ සමහර විට මුලටම යන්න පුළුවන් මේ පටන් ගත්තා වගේ. ඒත් තමයි නැඟට හිත තියලා ආපහු හුස්ම අතු කරගෙන ආපහු හුස්ම ඇතුලින් පිටවීම බලලා ඉසිම් පාඩුවක් වෙන දෙයක් නෙවෙයිනේ අපිට අතින් යන්නේ නෑනේ. මේකේ ඉන්න එකම සැපයක්නේ. මේ ලෝකේ ලැබිච්ච උතුම්ම සැපේනේ අපි මේ ගත කරන්න කියලා ඒක සතුටු වෙලා ආපහුවන් අපි එන්න පුළුවන්. ඉතින් ඒවා ග්‍රීස් ගහේ වගේ යනවා වැටෙනවා යනවා වැටෙනවා වගේ වැඩක් තියෙන්නේ. හැබැයි ඉතින් මේකත් මේ මුලටම ඇවිල්ලත් නැහැ. ටික කාලයක් කළාත් තියෙනවා. මේ නිසා දැන් වැඩිත් යනවා. සක්මනකුත් කළා. සක්මනෙත් උපකාරී මේකට අරගෙන එදිනෙදා ජීවිතේටත් කකුල්ලටත් අතුල් අත්ලට දැන්න දේ දැනගෙන එදිනෙදා වැඩ කරගෙන යන ගමන් මේක ඉස්සරහට ඔහොම දිගට කරගෙන යන්න කියන එක තමයි කියන් තියෙන්නේ. ගැටලුවක් නැහැ මේ කරගෙන යන විදිය හොඳයි.
බෝහසෙට තිරසනේ ෆිල්ම් සොයින්නන් සෙනට තිරසන රාජිකා මහත්මියතුල ඒ අපිට උදව් කරන සෑම දිනාටම නිරෝගී වීම ලැබේ.
ඊළඟට වයි හෙට්ටිආරච්චි මහතා හෝ මහත්මිය අතෝසවල තිබෙනවා අන්මියුට් කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
මම ඇහෙනවද?
දැන් ඇහෙනවා.
සයන්ස් මම සහභාගි වෙලා මේ කරගෙන යනවා. නමුත් මේ මට තාම හිතෙනවා තාම ආධුනිකයි කියලා. මේ මම දැන් දිගට වාඩි වෙලා ඉන්නේ සතුටුමත් වීම ස්මරලත් කරගෙන යනකොට මේ අතරමැදි දිග සුසුමක් එනවා. නිකම් ඉබේම පහළවෙනවා. ඊට පස්සේ මගේ සතිය වෙනස් වෙනවා. මම නැවතත් ඉංගල සතිය දීපේගෙන කරගෙන යනවා. හරි නිකම් ගාලක සුමක් වගේ එහෙම පස්සේකටත් පස්සේ
චුට්ටක් අපහැදිලි ගතියක් වරෙන් වර ඇති වෙන වෙනද පොඩ්ඩක් සද්ද වැඩි කරලා හරි මේ මේකට ලං වෙලා හරි කතා කරන්න.
මේ ෆයිනන්ස්යයි මුලින්ම කියන්නද?
දිග සුසුමක් එනවා කිව්වා. ඒකේදී සතිය කැඩෙනවා කියලා පැහැදිලි වුණා. ඊට පස්සේ තමයි.
ඔව්. ඊට පස්සේ එහෙනම් සානික. ඊට පස්සේ දිගටම ආයෙත් සතියක් තියෙන්න මම පටන් ගන්නවා හුස්ම එතකොට ප්‍රය පිළිමයක් වගේ ඒ වගේ තත්ත්වයක් පත් වෙනවා. එහෙම ඉස්සත් එහෙම ටිකක් ඉන්නකොට මේ බාහිර ශබ්ද ඇහෙන ගතියක් තියෙනවා. මම ඒක ඇහැරලා එහෙම ඉන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම අර දුක කිසිමක් හෙලන කිසිමක් බෝ මේක දිගටම තියෙනවා. මේ තව ෆැක්ටර් තියෙන සංසන්ද මම දැන් නිවසල කරලා තියෙන කොරෝනා රෝගී නිසා ඒකට මට අර මේ ලීක් එකම වැඩිපුර දැනෙනවා. ඒක අනිත් කිසිම මට හාන්ස් වෙලා ඉන්න සක්ම තීම බලනවා. මේ කොහොම හරි ඉන්න පුළුවන්ක මේකට මේ ඒ සඳහා මට යම් කිසි
ටිකක් අර මහිතන්නේ මේ අන්තර්ජාල මේ පහසුකම් වල තමයි මහිතන්නේ අඩුපාඩු තිබුණේ. ටිකක් සද්ද මේ පැහැදිලි ගතියක් තිබුණේ නැහැ. නමුත් යම් ප්‍රමාණකින් තේරුම් ගත්ත විදිහට මේ ඒ සැරින් සැරේ දිග සුසුමක් මම හිතන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ විදියමයි සැරින් සැරේ මේක මේ මතු කරලා දෙනවා. එකපාරට අපි අර මේ හොඳට මේ වැඩේට බැහැලා අපි මේ හිත පිරිසිදු වෙවි වෙවි යනකොට අර පුරුදු මේ සාමාන්‍ය ජීවිතේ පුරුද්ද මේක අවිස්සිලා අවුස්සන එකනේ මේ ඉඳුරන් හයෙම්. ඉතින් මෙන්න මේ අවුස්සන ගතිය ඉතින් අර පුරුද්ද විදිහට ඇවිල්ලා ආපහු මෙයාව මේ අවුස්සන්න උත්සාහ කරනවා. මේ බලන් ඉන්න එක මොකද්ද? හුස්ම. හුස්ම නිසා ඒකෙන් හරි අවුස්ස ගන්න ආපස්සට මෙයාව මේ මතු කරලා ගන්නවා. එතකොට ඉතින් තද හුස්මක් වැටෙනවා. ඒක කමක් නැහැ. එතෙන්දී අර මේ සතිය කැඩෙනවා කියලා පාවිච්චි කර වචනේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෙදී නෑ දැන් හුස්ම ඇවිස්සලා තියෙන්නේ ඒක දන්නවා. අපව ඇවිස්සෙච්ච එක හොඳයි. දැන් හොඳට මට ආස්වාස ප්‍රසාද බලන්න පුළුවන්. ඔන්න ආස්වාසේ ඔන්න ප්‍රසාසේ දැන් වෙන් වෙලා පේනවනේ කියලා. ඒකෙදී ඒ පිට හොඳයි කියලා අපි ඒකත් එක්ක යනවා. යනකොට ඔන්න ආපහු සියුම් වෙයි. සියුම් වුණාන් පස්සේ කියනවා සියුම් වුණා ඒකත් හොඳයි. වරදක් නෑ.
එහෙමයි.
සියුම් වීම සතිය දියුණුවන්නේ කියලා මේ හිතන් කිය ඉන්න අවශ්‍ය නැහැ කාටවත් කියන්න නෙමෙයි. ඒ විදිහට ඒ අවස්ථාවේදී තේරුම් ගන්නවා. තේරුම් අරන් මොන දේ වුණත් දැනගෙන අවධානෙන් ඉන්නවා. ඉතින් අවධානෙ එක පාට සමාන නැති වෙලා ওই විදිහට එහෙම ඉදින්දා ඒවයි හිත දුවන ගතිය එනවා. ඇවිල්ලා කොයි වෙලාවක හරි ආපහු මේක පිටනවනේ. අපි කරලා දෙන පුරුද්දත් එක්ක පිටියන් පස්සේ පහුගිය ටිකේ සිහිය තිබුණේ නැහැ. ගැටලුවක් නැහැ. දැන් සිහිය තියෙනවනේ. දැන් ඒ ටිකේ තිබ්බ මේ අඩුපාඩු ටිකක් දැන් මැකෙනවා නේදයි මම සිහියට ආපු නිසා කියලා සතුටින් මේ පැත්තට ගත කරගෙන යනවා. මේ එදිනෙදා මේ ජීවිතේදීත් කිව්ව විදිහට අනිතක දැන් මේ ඔය වාර්තා ලියනකොට ලියන්න උත්සාහකුත් ගන්න මේ කියනකොට මේ පුළුවන් තරම් පටන් ගත්ත විදිහ හොඳට කයට හිත පිටෝප හැටි ඊට පස්සේ ඒ ඇඟත් එක්ක ඉඳලා හුස්ම මතුවලා ආපු හැටි මතු උනම් පස්සේ කොහෙද විශේෂයෙන් දැනුනේ ඒ බඩ පිම්බෙන එකද නැහයද ආදී වශයෙන් මේක නතු කරගෙන ආන්නේ ප්‍රධාන තැන අල්ලගත්තන් පස්සේ බඩ නම් බඩ ගැන විතරයි බඩ පිම්බෙන කියලා එක විතරයි නහය ගැන නහය දැනෙච්ච නම් ඇතුල් ලීම් පිටවීම දැනෙච්ච හැටි ඒකේ දැනීම් පටන් ගත්ත හැටි වෙනස් වෙච්ච හැටි මේ දෙක අතර බලන්න පුළුවන් ආදී වශයෙන් මේකේ විස්තර පුළුවන් තරම් දෙනවා දෙනකොට ඔන්න ඔය විදිහට මේ අඩු වෙලා යන්න පුළුවන් එහෙම නැත්නම් ඔක දිගට ඉන්නත් පුළුවන් ඔය විදිහට තමන් ඒක ගන්න අත්දැකීම මේ විදිහට වාර්තා කරගෙන යනකොට අන්න අර ඒකේ වාර්තාවෙම තමන්ට ලොකු මේ උත්තරයකුත් ලැබෙනවා ලියනකොටමයි ඒක ලියන්න උත්සාහ ගන්නකොට එහෙම නැත්නම් මේ විදිහට ගලප ගන්න උත්සාහ කරනකොටම උත්තරේ ලැබිලා තියෙනවා ඊට පස්සේ මේ විදිහට බෙදා ගත්තාන් පස්සේ තව කරුණු ටිකක් එකතු වෙනවා අනිත් අයට ඒ තමන්ගේ තුල තියෙන මේ වඩන යහපත් ප්‍රතිඵල යහපත් දේවල් බෙදා ගැනීමෙන් මේ එකනොත් ලොකු යහපතක් හැමෝන්ටම සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ කාරණේ මේ විස්තර කරගන්න තව වැඩි විස්තර හොයාගන්න උත්සාහයක් ගන්න. මේ ඊට පස්සේ සක්මනත් ඒ විදිහටම සක්මනත් කරනවා. ඒ වගේම වාර්තා කරගැනීම ගොනුවක් එකතු කර ගැනීමටත් උත්සාහයක් ගන්න. අරගෙන මේ එදිනෙදා ජීවිතය ගැන කතා කරලා එදිනෙදා මේ මොකද්ද ගැටලුවගේ මට හාන්සි වෙලා ඉන්නවා කියන එක නම් මට
මම දැන් මේ කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබනවා ගෙදර.
ආහ්
එතකොට අර දැන් වාඩිලා ඉඳගෙන කරනකොට අමාරුයි ඒක හාන්සි වෙලා මේ ඉඳගෙන මම කටිමත් වීම පටන් ගන්න.
ඔව්
ඒකත් හරියට ප්‍රතිනේ
ඒක තමයි මේ කොරෝනා කියනකොට සෑහුනේ නැහැ ඒ වෙලාවේ. ඉතින් මේ ඉතින් හොඳ අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ දැන්. මේ දැන් මේ කාරණේදි හිත දැන් හොඳට මේ හුස්මට පිහිටනවනේ ඔය කොරෝනා රෝගෙත් එක්ක. ඉතින් සිහිය හොඳට වර්ධනය කරන්න පුළුවන් අවස්ථාවක් තියෙන. ඉතින් ඒ නිසා මේ විවේකෙත් ලැබෙනවා බලෙන්ම ලබා දෙනවනේ විවේකෙ මේකෙදි. ඒ කරන්න තියෙන්නේ ඔය මේ ලැබිච්ච විවේකේ ওই විදිහටම පාවිච්චි කරනවා. ඒ අනිත් ඒවා ගැන හිත යොමු කරන්න අවශ්‍ය නැහැ. කොහොමඩත් ওই ටික පහු කරන්න වෙනවනේ. දැන් ওই කාලේ
එහෙමයි.
ඉතින් ඕකේදී උපරිම ප්‍රයෝජන ගන්නවා. අර විදිහට මේකත් මේ ජයසිරි මංගලම් ලැබිච්චද කොච්චර දෙයක්ද මේ මේ මෙහෙම විවේකයක් වෙනදා ලැබෙන්නේ නැහනේ කියලා මේ ගත කරගෙන යනවා. ඊට පස්සේ හිතට එනවා එක එක වෙලාවට ඉතින් මරණ බය එනවා. ඊට පස්සේ කරදර දුක් වෙනවා. ආ මේවා වෙන්න ඔය හිතෙන් ඇති කරන හැටි මේ බලන් ඉන්න මෙච්චර මේ විවේකී තුල මේ මේක ඇති කරන හැටි මේක එක මනස්ගත හිතට එන හැටි. ඊට පස්සේ ඔය කායික අපහසුතා ඒකත් හොඳට මේ දැන් අත්දැකලා තියෙන වාඩිලා ඉන්නකොට අමාරුයි. හාන්සි වෙලා ඉද්දි පුළුවන්. තව ගැටලුවක් නැහැ. හාන්සි වෙලා ඉද්දි පුළුවන් නම් හාන්සි වෙලා ඉද්දි ඒක මේ එකතු කරගන්න. හොඳට සිහිය පිහිටවලා ඔළුවේ ඉඳන් විලුඹ දක්වා අපි බලන්න පුළුවන් තද වෙලා තියෙන හැටි ඇඟේ. මේ විදිහට හොඳට හාන්සිලා සෙඹුව පහසුව අත් දෙකෙහිම දෙපැත්තට හරි බඩ උඩ හරි තියා හොඳට මේකට මේ ඇඟ දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඉන්නකොට ඔන්න ඒ අතර ඉතින් අර ඇඟ පිම්බෙන උස්සෙන පහත් වෙන බඩ හුස්ම තෙනි මතු කරගෙන ප්‍රධානේ තවන්ට වැඩියෙන්ම දැනෙන තැනට හිත තියලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඉන්නකොට ඔය විදිහෙම අත්දැකීම මේ වෙනසක් නැහැ. හරියටම වාඩිවිලා සිය පිටෝන එකේ අත්දැකීමටම යන්න පුළුවන්. ඉතින් අර හැබැයි හාන්සි වීම ඉතින් පොඩි ඒකට මේ යොමු කරන්නේ නැති හාන්සි වීමේ ඉරියව්වට අර ඒක මේ බරයි සැපයට මේ නිදාගෙන ඉන්න සැපේ තියෙනවා. ඊට පස්සේ කම්මැලිකම ඇති කරනවා ඒකෙන් මේ නිින්දට ඇදලා දානවා. ඉතින් ওই සැප තුනක් තියෙනවා. ඒවා මේ අපි මේ කරගෙන යන වැඩේට පොඩ්ඩක් බාධායි. පාඩි වෙලා ඉන්න එකේදී එච්චර ඒකට මේ තල්ලු කරන්නේ නැහැ. මේකෙදී පොඩ්ඩක් ඒව ඇත්තට දාන ගතිය වැඩි. හැබැයි ඉතින් ඔය මේ සාමාන්‍ය අසනීප තත්ත්වයකදී වගේ නම් වාසියක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් හොඳට නිින්ද ලැබිලානේ වැඩිපුරත් එක තියෙන්නේ. කොහොම හිටියත් නිින්ද එන ගතිය ආඩුයි. ඉතින් ඒකෙදි හොඳට සිහිය පිටව ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. හින්ද හාන්සි වෙලා පුළුවන් විදිහට කරන්න වාඩිවිලත් ඒ අපහසුවෙන් කරන්න පුළුවන් විදිහත් බලන්න. මේ දෙක වෙනස මේ ඇති කරන හැටි හිතෙන් බලන්න, හිතට ඇති කරන හැටි බලන්න. මේකට කැමැත්ත අරකට අකමැත්ත ඔය විදිහට පුළුවන් විදිහට සක්මනකුත් එමීට කරගන්න ළඟ ඉන්න ඉඩ තියෙන හැටියට කරලා මේකේ මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනේ උපරිම රසය අත්විඳින්නයි තියෙන්නේ හිතෙන් ඇති කරනවා සරින් සරි එක එක දේවල්. නමුත් අපි ඒකට උත්සාහ ගන්න පුළුවන් පුළුවන් විදියට මේක ප්‍රසන්න මනසකින් මේ දෙයට මුහුණ දෙන්න. ඒක හැමතිස්සෙම නෑ වෙනස් වෙනවා තමයි. දිනේන දෙයට හැබැයි ප්‍රසන්න මනස ඇති කරගත යුතුයි කියලා සමාල්ලාවට බලෙන් හරි දාගන්න වෙනවා. නෑ. ඕක අපිට අවදාහරි ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් මේ ওই විදිහට මේ ජීවත් වෙද්දී ඔයක අත්දැකීම ලැබීම කවදාහරි ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් මැරෙනකන් ඉන්නේ නෑ එහෙනම් අපි මේ දේ අත් විඳින්න. මැරෙන වෙලාවේ ඕක කරන්නත් බෑ. ඊට කලින් කරලා තියෙනකොට අපිට මේ මරුවත් එක්ක එච්චර ගැටලුවක් නෑ. දීලා දාන්න පහසුයි.
සරයි ස්වාමීතුමා සබේන අත් සවිලා නෑ අපේ කාල වේලාවත් හරි කියලා මම හිතනවා.
ඉස්සෙල්ලා තිබ්බා තත් මේ පහත් වුණා බය වෙලා මේ ගස්සන කාලේ
ආවන හරි ඒ කලින් ප්‍රශ්න ඉදිරිපත් කරපු කෙනාගේ
අත් හොඳයි. ඔව් වෙලාව නම් හරි දැන් මේ අපි වෙලාව හරි වැඩි නවත්තන්නත්
මේ ලොකු එහෙමයි සවදස් තිරුවන් සරණයි සවදස් බොහොම අපේ
හොඳයි. එහෙනම් සහභාගී වෙච්ච සහ මේ කටයුත්තට උරුදුන හැම දිනාටම තෙරුවන් සරණයි. අපි මෙහෙන් විසන්දි වෙනවා.